நமோ தகவது அரஹதோ சம்மா சம்புத்தஸ்ஸு நமோ தகவது அரஹதோ சம்மா சம்புத்தஸ்ஸு நமோ தகவது அரஹதோ சம்மா சம்புத்தஸ்ஸு ගොටපි ගියසතියේ වේදනා ස්කන්ධය කරන්න පටන් ගත්තා. ඉතින් අපි මුලින් මාතෘකා වශයෙන් හැඳින්වීමක් කළා. මේ වේදනා ස්කන්ධය භූමි හතරකට සංග්‍රහ කරලා දෙන්නලා තියෙනවා. සුඛ සංග්‍රහය, සුඛ සංග්‍රහය, එතකොට උපතෝ වඩක බහුවිධ වාර කියලා. බහුවිධ වාරේ සතරක් තියෙනවා. මේ සත්ත්විදේන, චතුවිසතිවිදේන, තීංසවිදේන, බහුවිදේන. එතකොට මේ ඔක්කොම න්‍යායන් ලැබෙනවා 1977ක්. එතෙන්දී මෙහෙම කාරණාවක් තියෙනවා. දැන් බහුවිදේන කියලා පෙන්වන තැනද කරුණු 19ක් තියෙනවා. ඒ 19ක් හැටියට ගන්න නැතුව 19ෙම එකක් හැටියට ගත්තහමයි 1977ක් ලැබෙන්නේ. ඒ 19ක් වුණොත් දැන් අනිත් තැන්වලදී ඒ කාරණා 19ක් හැටියටම පෙන්වනවා. බහුවිදෙන වාරේ කරුණු 19ක් තියෙනවා. 19 එකක් හැටියටයි පෙන්වන්නේ. 19ක් හැටියට පෙන්වන්නේ නැහැ. එතකොට මේ පිටකේ තියෙන යථානුලෝම විදිහට කරුණු 19ක් හැටියට ගත්තොත් 1995ක් වෙනවා පරියාය. ඒ 19ෙම එකක් කොට ගත්තොත් 1977ක් වෙනවා පරියාය. ඒ කෙසේ වෙතත් දැන් මේ එක එක පරියායන් වලට මේ වේදනාව බෙදලා මේ විදිහට පෙන්වන්නේ ඇයි? මේ විදිහට නොයේ ක්‍රමවලට බෙදුහම තමයි මේ වේදනාව ගැන හාත්පස දැනුමක්, හාත්පස නුවණක්, හාත්පස දැක්මක් ඇති වෙන්නේ. අපිට සත්ව පුද්ගල ආත්ම භාවයකින් අපි සැප දුක් විඳිනවා, කර්ම රැස් කරගන්නවා කියන න්‍යායන් අතහැරිලා සැප දුක් කියන තැනද අනාත්ම ධර්මතාවයක්, ඒකද පටිච්ච සමුප්පන්නයි. එතකොට කෙනෙක් කුසල අකුසල ඇති කරගන්නවා නෙමෙයි, මේ මෙන්න මේ වගේ හේතුවක් නිසා කුසල අකුසල ධර්ම ඇති වෙන්නේ. ඒ වගේම දැන් අපි කියවහම අපිට මේ නාම ධර්ම ටික හොඳට තේරුනහම ඊගාර තියෙන දේ තමයි අපි මේ ලෝකයේ ඇති බවට මේ හමු වෙන සිද්ධියේදී මේ නාම ධර්ම ටික ඉගෙන ගන්නකොට අපිට හොඳට හම්බ වෙනවා මේ ලෝකය කියන එක සිත මත තියෙන්නේ කියන එක පෙන්නනවා මේකේ. කාමාවචර ධර්මය, රූපාවචර ධර්ම, අරූපාවචර ධර්ම, අපරියාපන්න ධර්මය සම්පූර්ණ මනසින් උපදවන ධර්මයි කියන එක පෙන්නනවා මේ තික සංග්‍රහය. එහෙම මනෝවිඥාන සම්පස්සේට බහලලා ඊට පස්සේ දුක සංග්‍රහයෙන් ඒක බෙදලා උපදවඩකින් අඤ්ඤමඤ්ඤව ඒ ධර්මය දක්වනකොට මේ මනෝවිඥාන සම්පස්සේ හරහා ඒ විපාක ඇති කරගන්න හැටි කුසල අකුසල කර්ම රැස් කරගන්න හැටි හොඳට පෙන්නනවා. ඒ කියන්නේ අපි කෙටියෙන් ගත්තාම දැන් කොයි සිතක වේවා යම් වේදනා සංඥාවක් තියෙනවා නම් පස්ස සම්පයුක්තයි. එතකොට මේ ධර්මයේ හොඳ න්‍යායක් තව පෙන්නනවා, ස්පර්ශයේ ද සංකාරයක්, සංකාරයේ චිත්ත සම්පයුක්තයි. එතකොට යම් වේදනා සංඥාවක් තියෙනවා නම් ඒක ස්පර්ශය හා බැඳිලා, ස්පර්ශයේ හිත හා බැඳිලා නම් සම්පූර්ණ ජීවත් වීම සත්‍යයේ හිත මතයි කියන කාරණාව මේකෙන් පෙන්නනවා. චිත්ත සම්පයුක්තයි කියන කාරණාවයි. මෙන්න මේ වගේ කරුණු ටිකක් තියෙනවා. ඒ අවබෝධය ලැබෙන්න ලබා ගන්න අපි මේ පරියායම් බලා ගන්න ක්‍රමයේ ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ. මේ 1900 ආකාරයකට මේ වේදනා ස්කන්ධය පිරිසිඳ දකින්න පුළුවන්. පිරිසිඳ දකින්නට වඩා මෙතෙන්දි තියෙන්නේ පිරිසිඳ දැකීමක් තියෙනවා. පරියායන් කියලා කියනකොට ක්‍රම. ක්‍රම කියලා කියන්නේ කෙනෙකුට මෙහෙමත් කිව්ව හැටි. තව කෙනෙකුට මෙහෙමත් කියවන්නම් කිව්වේ හැටි. තව කෙනෙකුට මේ වේදනාව ගැන මේ විදිහට වොන්නම් කියන්න පුළුවන්. කියන ක්‍රම තියෙනවා. කෙනෙක් මේ විදිහට කිව්වත් වැරදි නෑ, කෙනෙක් මේ විදිහට කිව්වත් වැරදි නෑ කියලා මේ ක්‍රම 1000 ගානක් තියෙනවා. මේ වේදනාව ගැන කෙනෙකුට මේ 1000 ගානේ විදිහටම කියන්න පුළුවන්. එතකොට එකම වේදනාව 1000 ගානක් වුණා නෙමෙයි, වේදනා ස්කන්ධය පෙන්වන්න ක්‍රම එක එක්කෙනාගේ එක එක චරිත නානත්වය මත කෙනෙකුට එක පරියායකින් කිව්වහම ඒ ක්‍රමයට වේදනාව ගැන අවබෝධ වෙන්න පුළුවන්. කෙනෙකුට වේදනාව අරභ්‍ය කුසල අකුසල ධර්මයන් කුසල අකුසල අව්‍යාකෘත ධර්මයන් ඇති වෙන හැටි, ඒ කුසල අකුසල ධර්මයන් අරභ්‍ය මේ කෙලෙස් ආදී ධර්මයන් යෙදিলা කියන හැටි දැකලා ධර්මය අවබෝධ කරගන්න පුළුවන්, ශුන්‍යතාවය අවබෝධ කරගන්න පුළුවන්. හේතුව කියන එක මෙහෙමනම් ඵලය කියන එක හේතු උපදින ඵලය උපදින හේතු අනාත්ම නම් මේ විදිහට නම් ඵලය අනාත්මයි නේද කියන අවබෝධය ලැබෙන්න පුළුවන්. කෙනෙකුට පුළුවන් ඒ ත්‍රිකයේ තියෙන විපාක ධර්මයන් අවබෝධ කරගන්න. ඒ කියන්නේ විපාක ධර්මයක් ඇත, විපාක ධම්මධම්ම වූ ධර්මයක් ඇත, නේව විපාක න විපාක වූ ධර්මයක් ඇත කියලා මේ කෙනෙකුට මේ විපාක ධර්මයන් මුත් ඒ විපාක ධර්මයන් හා කෙලෙස් සම්මිශ්‍ර වෙච්ච වෙලා තියෙන හැටි දැකලා හැම තැනකම ආත්ම භාවය කියලා කියන්නේ ජීවිතය කියලා කියන්නේ මේ වගේ දෙයකට නේද? අපි කියමු දැන් කාමාවචර අපි මිනිස්සෙක් ජීවත් වෙනවා කියන තැනක තියෙන ධර්මතා ටික පෙන්වනවා. කෙනෙක් දුක් විඳිනවා, සැප විඳිනවා, විපාක විඳිනවා කියලා තියෙන තැනක තියෙන මෙන්න මේ වගේ ධර්මතා ටිකක් නේද? කියලා විපාකය දැකලා ඵලය දැකලා අනාත්මය අවබෝධ කරගන්නවා. දැන් කුසල කුසලෙන් කියවම හේතුව දක්වනවා. විපාකයෙන් කියනොට ඵලය දක්වනවා. එතකොට දැන් කෙනෙකුට පුළුවන් උපාදින්න ධර්මයක් ඇත, උපාදින්න උපාදානීය ධර්මයක් ඇත, අනුපාදින්න උපාදානීයක් ඇත, අනුපාදින්න අනුපාදානීයක් ඇත කිව්වහම ඒ වගේ. එතකොට කර්මයෙන් හටගත්තහම ලැබෙන්නේ මේ වගේ දෙයක් නේද? ඒක වේදනාව කියන එක මේ වගේ අචේතනික අවිඥාන කෝ ධර්මයෙන් උපදිනවා නේද? ඒ වගේම අපරියාපන රහතන් වහන්සේලාට පවා මේ වගේ භූමික වේදනාව ලැබෙනවා නේද කියලා ඒ වේදනාව ගැන වුණත්, ඒ කියන්නේ දැන් අපිට හිතෙන රහතන් වහන්සේ කියලා ගත්තහම පුද්ගලයා. නමුත් අපි රහතන් වහන්සේ කියන දෙන්න තියෙන්නේ මෙහෙම ධර්මතාවයක් නේද කියන නුවණ හම්බ වෙනවා අපිට. මේ අනුපාදින්න අනුපාදානීය ධර්මය අවබෝධ වෙනවා. මෙන්න මේ වගේ මේ වේදනාව ඉගෙන ගත්තහම ඔය පරියායමයි ඔය ක්‍රමයමයි සංඥා සංඛාර කියන අනිත් චෛතික ධර්ම වලට තියෙන්නේ. එතකොට මේ වේදනා සංඥා සංඛාර කියන ධර්මතා මතයි හිත කියන එක වෙනස් වෙනවා. සිත කියන එක මතයි විපාකයේ වෙනස්. විපාකයේ මතයි ලෝකයේ වෙනස්කම් පනවනවා. චෛතසික කින ධර්මතාවයේ මතයි සිත කියන එක වෙනස් වෙන්නේ. කර්ම කියන එක වෙනස් වෙන්නේ කර්මයේ මතයි විපාකයේ කියන එක වෙනස් වෙන්නේ. ඒ විපාකයේ මතයි ලෝකයේ කියන පැනවීම පනවන්නේ. එතකොට මෙයා කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියලා ඒ විදිහේ විපාකයේ මත ලෝකේ පැනවුවා මිසක ස්ථීර වූ අපි හම්බ වුණත් නැතත් උපන්න නූපන්න කාම ලෝකේ කියලා එකක් තියෙනවා කියන සිද්ධියක් නැහැ. අපිට මේ ලෝකයේ ඇති බවට, ලෝකේ ජීවත් වෙන බවට හම්බ වෙන සිද්ධාන්තය තමයි ලෝකය. එයින් තොර තියනවද නැද්ද කතාවකත් අපි දන්නේ නැහැ. ඒ කියන්නේ කෙනා කෙනාගේ ස්කන්ධයම ලෝකේ වෙලා මේ තියෙන අපිට. එතකොට කෙනා කෙනාගේ විපාක ලැබෙන විපාකයේ මතයි ලෝකය කියන එක විස්තර කරන්නේ. දැන් ඔය සමහිතහමුදුරු ඊයර උපවාද ගත්ත දැන් ඒ ලෝකේ තුල වුණත් අපි කොහොමද සමාජ මට්ටම් ගත්තාම එක එක්කෙනාගේ ලෝක හදාගෙන මේ මට්ටම් වලට සමාහිත මෙයා ඇසුරු කරන මේ මට්ටමේ අය, මෙයා ඇසුරු කරන මේ වගේ මට්ටමේ අය කියලා තම තමන් විපාක විඳින්න එක එක මට්ටම් හැදිලා ඒ තුනට. ඒ කියන්නේ භවයේ තුලද හීන ප්‍රණිතකම් තියෙනවා, ලෝකේ තුලද හීන ප්‍රණිතකම් ඇති කරගෙන තියෙනවා. ඒ වගේ මේ එතකොට මේ ලෝකය කියන එක උපදින්න හැටි විපාක විඳින හැටි හොඳට අවබෝධ වෙන මේ චිත්තචෛතසික ධර්ම ටික ඉගෙන ගත්තා. ඒ නිසා අපි ඉස්සෙල්ලාම අද මේ පරියාය යොදා ගන්න ආකාරය ඉගෙන ගමු. ඊට පස්සේ ඉඳලා ඒ යෙදෙන පරියායන් අපි විස්තර කරමු. දැන් මුලින් එක පරියායක්, එක ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අපිට ණය වශයෙන් ඉගැන්වුවා. ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ එක ක්‍රමයක් පෙන්වුවා අපිට, මෙන්න මේ විදිහටයි බලාගන්න. ඒකෙදි කාරණා 10ක් පෙන්වුවා, මෙන්න මේ විදිහටයි න්‍යාය දැක්ක යුත්තේ, බලාගත යුත්තේ කියලා. ඒක විදෙන වේදනාස්කන්ධෝ පස්ස සම්පයුක්තෝ, දිවිදේන වේදනාස්කන්ධෝ අත්ති සහේතුකෝ අත්ති අහේතුකෝ, තිවිදේන වේදනාස්කන්ධෝ අත්ති කුසලෝ අත්ති අකුසලෝ අත්ති අව්‍යාකතෝ, චතුර්විදේන වේදනාස්කන්ධෝ අත්ති කාමාවචරෝ අත්ති රූපාවචරෝ අත්ති අරූපාවචරෝ අත්ති අපරියාපන්න. පස්ස ආකාරය වේදනාස්කන්ධේ සුඛේන්ද්‍රිය වූ වේදනාවක් තියෙනවා, දුක්ඛේන්ද්‍රිය වූ වේදනාවක් තියෙනවා, සෝමනස්ස දෝමනස්ස සෝමනස්ස වූ වේදනා සෝමනස්ස ඉන්ද්‍රිය වූ වේදනාවක් තියෙනවා, දෝමනස්ස වූ ඉන්ද්‍රිය වූ වේදනාවක් තියෙනවා. මම එදා විස්තර කළා සෝමනස්ස දෝමනස්ස කියන එක මානසිකයි. ඊදවසේ උපේක්ඛා ඉන්ද්‍රිය වූ වේදනාවක් තියෙනවා. හය ආකාරයයි වේදනාව කියලා, වේදනාව හය ආකාරයෙන් පෙන්වුවා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීව සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියලා හය ආකාරයකින් පෙන්වුවා. හත් ආකාරයකින් පෙන්වුවා. අර ඉස්සෙල්ලා කියපු ටිකටම හය ආකාරයෙන් යෙදෙන එකට මනෝ ධාතු සම්පස්සජා වේදනා කියලා අට ආකාරය. අට ආකාරය ගන්නකොට චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, ජීවා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනාව දෙකට බෙදෙනවා, අත්ති සුඛ අත්ති දුක්ඛ. ඊට පස්සේ මනෝ ධාතු සම්පස්සජා වේදනා, මනෝ විඥාන ධාතු සම්පස්සජා වේදනා කියලා අට විදේම වේදනාස්කන්ධ. වේදනාව අට ආකාරයයි. නව විදෙන වේදනාස්කන්ධෝ කියලා චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීව සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ විඥාන ධාතු සංපස්සජා වේදනා, අත්ති කුසල අත්ති අකුසල අත්ති අව්‍යාකත, ඒව නව විදෙන වේදනා කරනවා. ඊට පස්සේ දස ආකාරයකටත් ගත්තාම අර ටිකම පෙන්නනවා. කාය සංපස්ස වේදනාව සුඛ දුක් වශයෙන් වැඩි වෙලා මනෝ විඥාන ධාතු සංපස්සජා වේදනාව කුසල වූ එකට, අකුසල වූ එකට, අව්‍යාකත වූ එකට. ඒවන් දස විදේන වේදනක්ඛන්‍ධෝ කියලා මෙන්න මේ ආකාර දස මෙන්න මේ මෙසේ දස ආකාරයකින් යුක්ත වේදනස්කන්ධය කියලා මේ කාරණා 10ක් පෙන්වන එක පරියායයක්. මෙතන පරියායන් ක්‍රම 10ක් නෙමෙයි, මේ 10ම එක පරියායයක් ක්‍රමයක්. එතකොට මේ වගේ 10 කාරණා තමයි 1977ක් තියෙනවා. දැන් පරියායයක් කියලා කිව්වේ ක්‍රමයක් කියලා මම මතක් කළා. ඊට පස්සේ මෙතනදී අපි මතක් කළා අපිට මාතිකා වශයෙන් ලැබුණ දුක මූලික ධර්ම, තික මූලික ධර්ම කියලා බහුවිධ වාරය කියලා. එතකොට දුක මූලික ධර්ම තමයි හැම වෙලේම මේ දිවිදේන වේදනක් සංදෝකෙන් තමයි යෙදෙන්නේ. එතන තියෙනවා දෙයාකාරයක යුක්ත වූ කාරණා 50. ඊට පස්සේ ත්‍රිදේන වේදනක් සංදෝ කියන තැනට තමයි තික මූලික ධර්ම යෙදෙන්නේ. එතන තියෙනවා තුනේ කරුණු 19. මෙතනදී දුක මූලිකයි කියලා කියන්නේ දෙයාකාරයෙන් අර්ථ දක්වන මේ පරයයට තික මූලික ධර්ම ඇවිල්ලා වැටිලා විස්තර වෙනවා. දෙකේ ධර්ම විස්තර වෙන්නේ නැහැ. ඔබ දිහා පෙන්නන්න දෙන්න. නැත්තම් පොත අරගෙන අර අනිත් පොත් අත්වල තිබ්බනම් බොහොම පහසුයි කියනකොට බලාගන්න තිබුණ ලියන්න. පොත් තිබුණාට ගේන්නේ නැහැනේ. දැන් මම ඔය කියන්නේ ඉතියා දැන් ඔය පුස්තකාලේ පොත් තියෙනවනේ, ඒ කරන දවසට විභංගේ හරි ධම්මසංගණේ හරි කරනකොට ඒ වැඩිපුර තියෙන පොත් අරගෙන ආවහම පෙන්නන එක අධිජගුණත් ඒ පොත කෙනාට ළඟ තියාගෙන බලාගන්න පුළුවන්. ඕක අපි මෙතන ලියලම බලමු, ලිව්වහම තමයි අපිට ටිකක් තේරුම් ගන්න පුළුවන් නේ. මේ ද්විදේන වේදනක්ඛන්‍ධ අත්ති සහේතුක අත්ති අහේතුකෝ කියලා කියනවා. එතකොට මේ ටික මේ දුකේට ඇවිල්ලා තිකේ බෙදෙන ක්‍රමයට කියනවා, තුනේ ධර්ම දුකේට පත් වෙන ක්‍රමයට කියනවා දුක මූලිකයි. ඊට පස්සේ මේ දෙකේ ධර්ම තුනට වැටෙන ක්‍රමයට කියනවා තික මූලිකයි. අපි ඒක මේ සටහන් කරලා පෙන්නනවා. එතකොට ඊටෙන් ඉඳලා පරියායෙන් බලාගන්න ඕනේ. එතකොට දැන් මෙතනදී මේ තමයි බුදුරජාණන් වහන්සේ මුලින්ම දීලා තියෙන න්‍යාය. මේ ඒක විදේන පස්ස සම්පූර්ණෝ කියලා ත්‍රිවිදේන වේදනස්කන්ධ අත්ති සහේතු කත්තු අහේතුකෝ ත්‍රිවිදේන වේදනස්කන්ධ අත්ති කුසල අත්ති අකුසල අත්ති අව්‍යාකට කියලා. ඊට පස්සේ හතර විදේන වේදනස්කන්ධ අත්ති කාමවත රූපවතර අප්‍රියපන්න, පංච විදේන වේදනස්කන්ධ අත්ති සුඛින්ද්‍රිය දුක්ඛින්ද්‍රිය සෝමනස දෝමනස උපේක්ඛා කියලා, හය ආකාරයේ චක්ක සම්පස්ස ජාස උත සම්පස්ස ගාන සම්පස්ස දිවා සම්පස්ස කියලා. ඊට පස්සේ හත් ආකාරයයි කියලා ස්පර්ශ ආයතන හයට මනෝ ධාතුවත් යොදලා, අට ආකාරයයි කියලා ඒ ස්පර්ශ ආයතන පහෙන් කාය ආයතනයට සුඛ දුක්ඛ කියන එකත් යොදලා මනෝ ධාතුවක් යෙදලා මනෝ විඥානේ පෙන්නනවා. දැන් නම ආකාරයයි කියනකොට පෙන්නනවා ස්පර්ශ ආයතන 6යි, මේ මනෝ විඥානේ කුසල වූ එකට. මෙතන හැම වෙලාවෙම 9 සහ 10 මේ 10 තමයි විස්තර කරලා තියෙන්නේ. මේ ත්‍රිවිදේන වේදනස්කන්ධෝ කියන තැන තියෙන මාත්‍රකාව විස්තර වෙනවා මේ 9 සහ 10 කියන කරුණු. 9 වෙනි ආකාරයට එන්නේ මෙහෙම.
අත්ති වේදනා චක්කු සම්පස්සජ සෝත සම්පස්සජ ගාන සම්පස්සජ ජීව සම්පස්සජ කාය සම්පස්සජ මනෝ ධාතු සම්පස්සජ මනෝ විඥාන ධාතු සම්පස්සජ අත්ති කුසල අත්ති අකුසල අත්ති අවියත නම 10 එනවා චක්කු සම්පස්සජ වේදනා සෝත සම්පස්සජ වේදනා ගාන සම්පස්සජ වේදනා ජීව සම්පස්සජ වේදනා කාය සම්පස්සජ වේදනා අත්ති සුඛ අත්ති දුක්ඛ මනෝ ධාතු සම්පස්සජ වේදනා මනෝ විඥාන ධාතු සම්පස්සජ වේදනා අත්ති කුසල අත්ති අකුසල අත්ති අවියාගතා කියන 10 එන. දැන් මෙතන දුක මූලික ධර්ම කියලා කියන්නේ මේ මෙතන දිවිදෙන වේදනක් කන්දෝ කියන දෙන අත්ති සහේතුක අත්ති අහේතුක කියන මාතෘකාව යටතේ මේ තුනේ කාරණා බෙදනවා බෙදලා වැඩි කරලා බෙදලා දෙන්නේ. එතකොට මෙතනදී මේ තුනේ කාරණා තියෙනවා 19. දැන් මේ පරියාය ගත්තහම එකක්. මේ පරියායදී තුනේ කාරණා තිකමූලික ධර්ම තිකමූලික ධර්ම ඒ කියන්නේ තුනේ කාරණා දෙකේ ගොඩට ඇවිල්ලා වැටෙන එකට කියන දුක මූලිකයි කියලා. මේ දෙක මුල් වෙලයි තියෙන්නේ. ඒ දෙක විස්තර වෙන්නේ නැහැ. ඒ හින්දා මේ තුනේ කාරණා දෙකේ ගොඩට ඇවිල්ලා වැටෙන එකට කියන දුක මූලිකයි. මේ දෙකේ කාරණා තුනේ ගොඩට ඇවිල්ලා වැටෙනකොට ඒකට කියන තික මූලිකයි. ඒක ඊගාවට තමයි විස්තර වෙන්නේ. දැන් විස්තර කරන්නේ තුනේ කාරණා ටික. තේරුණාද මේ කියන්නේ? ආපහු පස්සේ ඊළඟට පැහැදිලි කරන්නේ. එතකොට අපි කියමු දැන් තුනේ කාරණා තියෙන 19. 19 මේ දැන් එක ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අරගෙන පෙන්නුවා. ඊගාට දෙවෙනි ක්‍රමයට ගත්තොත් අපි දෙවෙනි ක්‍රමයේ තියෙනවා තුනේ දෙවෙනියට තුනේව කාරණා තියෙන තුනක්. මොකද්ද? විපාක ධර්මයක් ඇත, විපාක ධම්ම ධර්මතාවයක් ඇත, මේ විපාක න විපාක ධර්මතාවයක් ඇත. අපි කියමු ඒ පරියායය දන්නේ මෙහෙම. මෙතන වෙනස් කරන්නේ නැහැ. ඒක ඉදෙන්න පස්ස සම්පියුත්තෝ දුවිදේන වේදනක්ඛන්‍දෝ අත්ති සහේතුකෝ අත්ති අහේතුකෝ. දුවිදේන වේදනක්ඛන්‍දෝ අත්ති විපාකෝ අත්ති විපාක ධම්මක් ධම්මෝ අත්ති මේව විපාක න විපාක ධම්මක් ධම්මෝ. ඒ ටික එක එහෙම පෙන්නලා මේ ටික ඒ විදිහටම යෙදෙනවා. මෙතෙන්ට එනකම් අපේ වෙනකම් අර පොතේ තියෙන මේ කලින් කියපු පරියායම විස්තර කරනවා. 9 ඊට පස්සේ බෙදෙනවා අත්ති වේදනා චක්කු සම්පස්සජා සෝත සම්පස්සජා ගාහන සම්පස්සජා ජීව සම්පස්සජා කාය සම්පස්සජා මනෝ ධාතු සම්පස්සජා මනෝ විඥාන ධාතු සම්පස්සජා වේදනා අත්ති විපාක අත්ති විපාක ධම්මක් ධම්මා අත්ති මේ විපාක ධම්මක් ධම්මා කියලා මෙතෙන්ට ගත්ත ඒ මාතෘකාව එතෙන්ට බෙදෙනවා. 10 එකට ඒකේ විස්තර කළ යුතුයි. චක්කු සම්පස්සජා සෝත සම්පස්සජා ගාහන සම්පස්සජා ජීව සම්පස්සජා කාය සංපස්සජා වේදනා අත්ති සුඛ අත්ති දුක්ඛ මනෝ ධාතු සංපස්සජා වේදනා මනෝ විඥාන ධාතු සංපස්සජා වේදනා අත්ති විපාක අත්ති විපාක ධම්ම අත්ති මේව විපාක න විපාක ධම්ම ධම්මා කියලා විස්තර කළේ. එතකොට ඒ වගේ කාරණා ඔය කාරණා විදිහට කියන්නේ තිකමුදු කාරණා විදිහට කියන්නේ. එතන තියෙනවා තුනේ කාරණා මේ 19. එකක් තමයි අත්ති කුසල අත්ති කුසල අත්ති අකුසල අත්ති අව්‍යාකතෝ කියන එක තුනේ පළවෙනි එක. තුනේ දෙවෙනි එක තමයි අත්ති විපාකෝ අත්ති විපාක ධම්ම ධම්මෝ අත්ති නේ විපාක නේ විපාක ධම්ම. තුන්වෙනි එක අත්ති උපාදින ධර්මයෝ අත්ති උපාදින්න උපාදානීය ධර්මිය අත්ති අනුපාදින්න උපාදානීය ධර්මිය අත්ති අනුපාදින්න අනුපාදානීය ධර්මිය. ඒ කියන්නේ දැන් මෙතෙන්ට විස්තර වෙන කාරණා. දැන් මේ කුසල කුසල විස්තර කළාට පස්සේ විපාක විස්තර කරනවා. මේ විදිහටම කරුණු 10ක්. ඒක විස්තර කළා ඉවරනහම උපාදින්න උපාදානීය ධර්මයක් ඇත අනුපාදින් උපාදානියකට අනුපාදින් අනුපාදානියකට කියන තුන්වෙනි කාරණා තුන විස්තර කරනවා එතෙන්. ඒ ටික ඉවරුනහම සංකලිට සංකලේශික ධර්මයක් ඇත අසංකලිට සංකලේශික ධර්මයක් ඇත අසංකලිට අසංකලේශික ධර්මයක් ඇත කියන විස්තර කරනවා. මේ වගේ කාරණා 13 19ක් තියෙනවා. මේ 19ම විස්තර කරනවා මේ සහේතුක අහේතුක කියන එක යටතේ. සහේතුක අහේතුක දිවිදේන වේදනා සංදු අති සහේතුක අති අහේතුක කියන එක යටතේ මේ කාරණා 19ම විස්තර කරනවා. එතකොට කරුණු 19ක් කිව්වා. ඒ 19න් පස්සේ ඊට පස්සේ තියෙනවා මේ දෙකේ ඒව මේ වගේ 50ක් තියෙනවා. ඊට පස්සේ දෙකේ දෙක ගන්න. අත්ති හේතු සම්ප්‍රයුක්ත ධර්මයෝ හේතු විප්‍රයුක්ත ධර්මයෝ කියලා දෙකක් ගන්න. මෙතන දෙක. ඒ දෙක යටතේ ආය මුලින්දලා මේ කරුණු 19 අත්ති කුසල අත්ති අකුසල අව්‍යා අත්ති අව්‍යාකතෝ කියලා අර තික මූලික කරුණු 19 විස්තර කරනවා අපහ. එතකොට එතන 19. ඊට පස්සේ ඒක ඉවරුණාට පස්සේ ඉගාද ගන්න දෙකේ එකක් අත්ති න හේතු සහේතුකෝ න හේතු අහේතුකෝ කියලා. ඒ කාරණා දෙක යටතේ මේ තුනේ කාරණා 19ම විස්තර කරනවා. මේ වගේ දෙකේ කාරණා 50ට තුනේ කාරණා 19 ගානේ විස්තර කළාම එනවා පర్యයායන් 950. එතකොට මේ විදිහට විස්තර කරන එකට කියනවා මොකද්ද? දුක මූලික ධර්ම කියලා. එතෙන්දී ඉස්සෙල්ලා ඒ 19 කරුණු ටික ලියාගන්න ඕනේ. හැමෝම ලියාගන්න ඕනේ. කරුණු 19 ඒවා ටිකක් ලියාගන්න වෙනවා. 50 ටික මේ දෙයාකාරව 50ක් ලියාගන්න වෙනවා. ලියාගෙන මේ බුදුරජාණන් වහන්සේ මුලින් පෙන්නලා තියෙන 10 කාරණා 10 යුක්ත පරියාය ලියාගන්න. ඊට පස්සේ සමන්ත පුළුවන් එහෙම ලියාගෙන තියෙනවා නම් මාරු කර කර ඉගෙන ගන්න පුළුවන්. කැමතිනම් 1977 ලියන්නත් පුළුවන් පරියායන් පොතක. මුලින් නම් ටිකක් 3-4ක් විතර පුරුදු වෙනකන් ලිව්වත් කමක් නැහැ. එහෙම නැතිනම් අර තික මූලික ධර්මයි දුක මූලික ධර්මයි වෙනම ලියාගෙන මේ මූලික පర్యాయය වෙනම ලියාගෙන Taman හිතෙන් ඒ පర్యాయයට බහලා බලන්න පුළුවන්. ඊට පස්සේ මේ දුක මූලික ධර්ම 50 තියෙන තැනට තික මූලික ධර්ම 19 ඇවිල්ලා වැටෙනකොට එකකට 19 ගානේ 950ක් වෙනවා. දෙවෙනියේදී තික මූලිකයේදී අත්ති සහේතුකෝ අත්ති අහේතුකෝ කියන කාරණා දෙක තික මූලිකයට වැටෙනවා. ඒ කියන්නේ අත්ති සහේතුකෝ මේ කුසල අත්ති සහේතුකෝ අකුසල අත්ති සහේතුකෝ කුසල අකුසල අහේතුක කුසල අකුසල තියෙනවද? අලප්පමාන තැනදී යොදන්නේ නැහැ. ඒ කියන්නේ යෙදෙන්නේ නැති තැන් යොදන්නේ නැහැ. එතකොට අත්ති අහේතුකෝ මේ අව්‍යාකතේ අත්ති සහේතුකෝ අව්‍යාකතේ අව්‍යාකත තියෙනවා, සහේතුක වූවක් තියෙනවා, අහේතුක වූවක් තියෙනවා. කුසල අකුසල සහේතුකමන් අහේතුක යෙදෙන්නේ නැහැ. මේ සහේතුක අහේතුක කියන කාරණා දෙක මේ ටිකේට බහිනවා. ඒ වගේ. එතකොට ඒකට කියනවා තික මූලිකයි කියලා. තුනේ කාරණා වෙනස් වෙන්නේ නැහැ, විස්තර කරන්නේ නැහැ. දෙකේ කාරණා ඒකට ඇවිල්ලා වැටෙනවා. දැන් උනේ දෙකේ කාරණා විස්තර කරන්නේ නැහැ. තුනේ කාරණා ඇවිල්ලා දෙකේ කොටද වැටුණා. සහේතුක අහේතුක තියෙන තැනට අර තුනේ කාරණා 19 ඇවිල්ලා වැටෙනවා. දැන් තුනේ කාරණා 19 තියෙන තැනට මේ දෙකේ වැවිලා වැටෙනවා. ඊට පස්සේ දෙවෙනි එකේදී පෙන්වනවා හේතු විප්‍රයුක්ත ධර්මයක් ඒ කියන්නේ කුසලයේ හේතු සම්ප්‍රයුක්තේ ඌයක් ඇත. හේතු විප්‍රයුක්ත ඌයක් ඇත. ඒ විදිහට බලමු. එතකොට මේ කාරණා කුසල අකුසල අව්‍යාකෘතයේ යටතේ මේ දෙකේ කාරණා 50ම මේකට වැටෙනවා. දෙකේ කාරණා සහේතුක අහේතුක ඉඳලා දෙන්නකු දෙකේ කාරණා 50ක් තියෙනවා. ඒ දෙකේ කාරණා 50ම මේ එක කුසල අකුසල අව්‍යාකෘතයේ යටතේ. එතකොට 50ක් එකකට වැටුනහම 100ද 50යිනේ. ඒ වගේ 50යි 50යිනේ. තාම නෑ එහෙම ගන්න. දුක දුක පිටේට බහලනවා. ඔව් දුක පිටේට බහලනකොට ඔව් ගැටේ. අනිත්‍ය
අස්ති අනේතු
කුසලෙන්නේ. අකුසලෙන්නේ නැහැ. අව්‍යාකට. අව්‍යාකටද විතරයි. ඒ ලැබෙන තැන් වලදී විතරයි බෙදන්නේ, නොලැබෙන තැන් අතාරින්. බෙදන්නේ නැහැ. හැම එකේම එහෙමයි. දැන් අපි ගම්මු අත්ති විපාකෝ අත්ති විපාක ධම්ම ධම්මෝ අත්ති නේ විපාක නේ විපාක ධම්ම ධම්මෝ. එතකොට අත්ති විපාකෝ සහේතුකෝ අහේතුකෝ. සහේතුක අහේතුක විපාක ලැබෙන. තේරෙනවද? අත්ති සහේතුකෝ විපාක ධම්ම ධම්ම. අත්ති අහේතුකෝ කියලා ලැබෙන්නේ නැහැ. විපාක ධම්ම ධම්ම කියලා කියන්නේ කර්ම වලනේ. අහේතුක කියලා කර්ම තියෙනවද? කර්ම කියන්නේ හේතුවනේ. ඒක ලැබෙන්නේ නැහැ මේ වගේ තැන්වලදී. තේරෙනවද? ඊට පස්සේ මේ විපාක මේ විපාක ධර්මයක් තියෙන සහේතු කුවේකට හේතු කුවේකට කියලා දෙන්න. ඒ ලැබෙන දැන්නේ විස්තර කරන නොලැබෙන දර අතහැර. නොලැබෙන තැන නෑ මෙහෙම පරියය. ඒකයි දැන් හොඳට ඒ විදිහට හරියට ලැබෙන තැන් වලදී ලැබෙන්නත් නොලැබෙන තැන් වලදී අතහැරෙන විදිහත් එකයි මේව ඉගෙන ගත යුත්තේ. එතකොටයි යා වේදනාව ගැන හොඳ දැක්කෙක් වෙන්නේ. මේ මේ පරියාය අවසන් වෙනකොට හරියට අතට ගත්ත මණිකක් වගේ මේ නාම ධර්ම ගැන ඉස්සෙල්ලා පැහැදිලි දැනුමක් ඇති වෙනවා. මේ කියපු පරියාය තේරුම් ගන්න ක්‍රමය. හැම එකටම කියන්නේ දැන් ඒ 19ටම සහේතුක අහේතුක කියන යටතේ අර 19ටම බෙදන්න. සහේතුක අහේතුක කුසල කුසලයකද ජීවිතේ සහේතුක අහේතුක විපාකවලද ජීවිතේ සහේතුක අහේතුක උපාදින් උපාදාන ධර්මයේද ජීවිතේ සහේතුක අහේතුක සංකලිත සංකලිතික කියන ඒ පරියායද ජීවිතේ මේ වගේ ඒ කාරණා 19 තම අන්තිමට සහේතුක අති අජ්ජත් ආරම්මන බහිද්ද ආරම්මන අජ්ජත් බහිද්ද ආරම්මන කියන තැනින් අවසන් වෙන්නේ. ඉතින් මම බෙදන්නේ බෙදුවට පස්සේ ඊගාව එක ගන්නවා අත්ති හේතු සම්ප්‍රයුක්ත ධර්මෝ මේ හේතු සම්ප්‍රයුක්තකෝ හේතු විපේක්තකෝ. හේතු හා යෙදුණු වේදනාවක් තියෙනවා, හේතු හා යෙදුණේ නැති වේදනාවක් තියෙනවා කියන එක දැක්කට පස්සේ ඒ කාරණාව යටතේ ආය කුසල වශයෙන් විපාක වශයෙන් උපාදින වශයෙන් මේ සංකලිත සංකලේශික වශයෙන් ඒ කාරණා 50ම මේ විදිහයම මෙතනින් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත කියන කාරණාව කියන තැනින් බෑ. ඒ කාරණාව බෑ. ඒ
කියන්නේ
ආකාරය. එතකොට දෙවෙනියකට ගත්තාම එතකොට අත්ති මේ හේතු සම්ප්‍රයුක්ත අව්‍යාකට. එතකොට මේ අත්ති හේතු විප්‍රයුක්ත කුසලයේද නැන් අකුසලයේද නැන් අත්ති හේතු විපයුත් අව්‍යාක. එතකොට හේතු යෙදෙන තැන් වලදී සම්ප්‍රයුක්තයි, හේතු නොයෙදෙන තැන් වලදී විපයුක්තයි. ඒක බහැදිලි අපි හේතු යෙදෙන්නේ නොයෙදෙන මොනවද? දැනට මම ඒක ඉදිරියේදී ඔක්කොම කරගෙන යනවා. මොන සිත්වලද මොකද්ද මේ කියන සිත කොතනද යෙදෙන්නේ, කොහොමද යෙදෙන්නේ කියන එක විස්තර කරනවා. දැන්ට ඕනේ පරියාය ඉස්සෙල්ල ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ තනියම හරි මේක අරගෙන බහලන හැටි ඉගෙන ගන්න ඕනේ ඉස්සර වෙලා. එතකොට මේ වගේ කාරණා දෙකේ ඒවා 50ම එකකට වැටෙනවා. ඔහොම දෙකේ කාරණා ඇවිල්ලා එකකට 50 ගානේ 19ට ගන්නාම එතනත් 950. දැන් තුනේ කාරණා ඇවිල්ලා දෙකේ එකකට 19 ගානේ වැටුණා. එහෙම වැටලා දෙකේ 50කට 19 එක එක වැටිලා 950ක් වුණා. දැන් 19 එකකට දෙකේව 50ක් වැටෙනවා. 19 එකකට දෙකේව 50. එහෙම 19ක් යනවා. එතකොට 950. දැන් ඒ ක්‍රමේ තේරෙනවා. තේරෙනවා දුවට තුන කොටයිද? බලන්න බලයි නේ. දැන් ඉතින් හරිය. ගණනේ තියෙන. ම කච්චක තේරෙනවද කියපු ක්‍රම? පහේ තේරෙනවා. එතකොට දැන් පොත ගත්තොත් බලන්න යන්න පුළුවන්. එහෙනම් එක එක්කෙනා එක එක පරියායන්ගේ විස්තර කරන්න. සමාහිත හමුදුරු විපාකෙන් පටන් ගන්නද? විපාකෙන් තමයි. ඊට පස්සේ පාසාධිකට ටිකක් පහුවෙලා එතකොට ක්‍රමේ බලා ගන්නත් එක්ක. මේක නෑ ඔය පොතේදී. ඔය පොතේ ඊගාවට කවුද තේරෙන්නේ? කුසලයෙන් තෙන්නවා ඊගාවට සමාහිත හඳුරු විපාකේ. සෝභිත හඳුරු උපාදින්න උපාදාන. අංකතිර දෙනවා ඉස්සලා තේරෙන තේන කටි. ඊට පස්සේ කාටද උපසමත සංකලිට සංකලිට වාරේ. ඊට පස්සේ ඊගාට මොකද තියෙන්නේ? ටිකේ ටිකේ සවිතක් කවිතක්. එතකොට නාරදට පුළුවන් නාරදට සවිතක් කවිතක් කවාරෙන්. එතකොට තව කාටද පුළුවන්? ඒ කීප දෙනා කෙරුවාම අහිත් කටියට තේරුමක් එනවා. හඳ තේරෙනවද? එතකොට අපි ටික මේ දුවන්න හදිසියක් නැහැ හිමින් කරමු නේද පුරුදු වෙන්න. හොඳද? එතකොට ඔය පරියාය කියලා කියන්නේ එකම වචන ටික 1900 වතාවක් කියවනවා නෙමෙයි, එක එක කෙනාට එක එක විදිහට විස්තර කරන්න පුළුවන්. ඊට කාරණාව නිසායි පරියාය කියලා කියන්නේ. ඒකම එක පරියායකින් හැම වේදනාවක්ම අහු වෙනවා. ඔය පරියායක් තුල කාමවචර රූපවචර අරූපවචර අපරියාපන්න වූ හැම වේදනාවක්ම අහුවෙන එක පරියායක් තුල, එක ක්‍රමයක් තුල කිසිම වේදනාවක් ඉතුරු නැතුව අපි නිකමට කිව්වොත් දැන් සවිතක්ක සවිචාර ධර්මයක් තියෙනවා, අවිතක්ක විචාර මත් ධර්මයක් තියෙනවා, අවිතක්ක අවිචාර ධර්මයක් තියෙනවා කියලා දැන් ওই ටිකේ වේදනා ටික බලා ගන්න ගියොත් අපිට මොනවද සවිතක්ක සවිචාර වේදනා, මොනවද අවිතක්ක විචාර මත් වේදනා, මොනවද අවිතක්ක අවිචාර වේදනා කියලා අපිට අහගන්න බලන්න ගියොත් හතර භූමියෙම තියෙන වේදනා ටික අහුවෙනවා. තේරෙනවද? දැන් මොනවද අපිට සවිතක්ක සවිචාර වේදනා නිකන් අපි ගත්ත දැන් ওই වගේ තැන ටිකක් අප්‍රකට අපිට කාම් භූමියේ සවිතක්ක සවිචාර වේදනා මොනවද? හැම කුසලයකම කුසල සිතකම තියෙන වේදනා සවිතක්ක සවිචාරයි. හැම අකුසල සිතකම තියෙන වේදනා සවිතක්ක සවිචාරයි. විපාක වශයෙන්
11 සිතක් තියෙනවා සහිතක්ක සංඛ්‍යා. මොනවද 11 සිත? විපාක වශයෙන් සවිතක්ක සවිචාර සිත් 11ක් තියෙනවා. කාම භූමිය. සහේතක සිත් 8යි. කුසල මනෝ ධාතු සිතයි. සම්පරිච්ඡන සම්තීර්ණ කියන සිත අපි දෙකට බෙදන්නේ විපාක සෝමනසාගත උපේක්ෂාගත කියන. තේරෙද? අහේතුක සිත් තුවල තියෙනවනේ මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවක් තියෙනවනේ සෝමනස දෝමනස. ඒ සිත් තුනද සවිතක්ක සංචාරයි. විතක්ක විචාර සංකති. ඒ සිත් තුනයි සහේතුක සිත් 8යි ওই සිත් 11ම විපාක වශයෙන් මොනවද? සවිතක්ක සවිචාර සිත්. ක්‍රියා සිත් තුලත් ඔයාට මේ එකොළහමේන ක්‍රියා මනෝධාතුවයි අහේතුක ක්‍රියා මනෝ විඥාන ධාතු ක්‍රියා දෙකයි සහේතුක ක්‍රියාසිත් 8යි ඔය ක්‍රියා 11ම සවිතක්ක සවිචාර. ඊට සියලු කුසලා කුසලු විපාකයන්ගෙන් 11 සිතක් ක්‍රියාවන්ගෙන් 11 සිතක් ඔය ටික ඔක්කොම අයිති මොකේදද? සවිතක්ක සවිචාර ධර්මයන්ට කාම භූමි. ඊට පස්සේ රූපාවචර කුසල ක්‍රියා විපාක. අරූපාවචර තමයි රූපාවචර ප්‍රථම ධ්‍යාන. කුසල ක්‍රියා විපාක තුනම සවිතක්ක සවිචාරයි. ඊට පස්සේ ලෝකෝත්තර භූමි. ප්‍රථම ධ්‍යාන කුසල විපාක සිතද සවිතක්ක සවිචාර. ඔන්න ඔය වගේ සවිතක්ක සවිචාර ධර්මයේ ඉගෙන ගන්න ගියාම අපිට ඉගෙන ගන්න වෙනවා. දැන් ওই ටික ඔක්කොම අහුවෙනවා. ඊට පස්සේ සවිතක්ක විචාරමත් ධර්ම මොනවද කියලා අහනකොට අපිට අරිබ්බකට අහුවෙන්නේ රූපාවචර පංචම ධ්‍යාන න්‍යායේ ද්විතිය ධ්‍යානය ගත්තාම අවිතක්ක විචාරමත්තයි. ලෝකෝත්තර පංචමන් ණය එතන කුසල ක්‍රියා විපාක තුනම අහුවෙනවා. අරක ලෝකෝත්තර පංචමන් ණය කුසල විපාක ද්විතිය ධ්‍යාන විතක්ක අවිතක්ක විචාරමත්ත අවිතක්ක අවිචාර ධර්මය කියලා ගත්තාම කාම භූමියේ දෙපස් විඥාන ඒ කියන්නේ අහේතුක සිත් 15 අයිති වෙනවා. අකුසල අර ඉස්සෙල්ලේ සවිතක්ක සවිචාර වලට අයිති වෙනවා අකුසල විපාක සිත් දෙකුත් ඈ සවිතක්ක සවිචාර. අකුසල විපාක සිත් දෙකුත් අයිති වෙනවා. ඈ කුසල විපාකයෙන් 11යි අකුසල විපාකයෙන් 2යි සම්පටිච්චනයි සම්තිර්ණයි 2. ඈ සවිතක්ක සවිචාර. එතකොට අදෙන්දි දැන් ඔක බෙදලා බෙදලා ලියලා ගත්තා. අවිතක්ක අවිචාර ධර්මයේ හැටියට හම්බෙන ඒතර අනිත් ධර්මතා ටිකක්. ඒ කියන්නේ මේකෙදි දෙපස් විඥානයයි ඊට පස්සේ රූපාවචර තික ධ්‍යාන. එතන චතුත් ධ්‍යාන පෙන්නලා නැහැ. තික ධ්‍යාන කුසල ක්‍රියා විපාක ලෝකෝත්තර ක්‍රියා විපාක මෙන්න මේ වගේ ධර්මතා ටික ගත්තාම අවිතක්ක අවිචාර ධර්ම. එතකොට සතර අරූප ධර්ම සතර ආරුක්තිය කුසල ක්‍රියා විපාක ඒ ඔක්කොම අවිතක්ක අවිචාර ධර්ම. එතකොට දැන් ඔය වගේ එක පරයයක් අපි ගත්තොත් එක ක්‍රමයක් ගත්ත පරයය කියන්නේ ක්‍රමයක් න්‍යාය. එක ක්‍රමයක් න්‍යායක් ගත්තාම ඒකෙන් සියලුම වේදනා දුර වෙනවා. ඇහැ රූපේ මුල් කාරණාව කරගෙන කෙනෙකුට හිතන්න පුළුවන් එකද චක්කු සම්පස්සපච්ච අතු වේදලා චක්කු සම්පස්සපච්ච කාමාවචරෝ රූපාවචරෝ අරූපාවචරෝ අපරියපන්න. එතකොට ඇහැ රූපය දෙක මුල් කාරණාව කරගෙනම කෙනෙකුට කාමාවචර මට්ටම හිතන්න පුළුවන්. ඒ කියන්නේ ආපහු ඇහැ තියෙනවා රූපය තියෙනවා චක්කු විඥානේ තියෙනවා කියන මට්ටමම හිතන්න පුළුවන්. ඇහැ රූප චක්කු විඥාන කාමාවචරනේ. එතකොට කෙනෙකුට රූපාවචරය හිතන්න පුළුවන්. රූපාවචරෙත් ඇහැ රූප චක්කු විඥාන කියන මට්ටම හම්බ වෙනවා. අරූපාවචරේ එයාට මේ සිද්ධියම හම්බ වෙන්නේ අරූප මට්ටම. මෙතනද? දැන් මේ ස්පර්ශ ආයතන හය තමයි මේ පෙන්වන්නේ. නැතුව මේ අරූපාවචරයේ ඇහැ තියෙනවා ඇහැ නිසා අරූපාවචරයක් වෙනවා කියන සිද්ධියක් ලැබෙන්නේ නැහැ නේ. කන තියෙනවා මේ සෝත සම්පස්ස පච්චය වේදනාවක් හම්බ වෙනවා කියලා අරූප භූමියේ කන සම්පස්සයෙන් හම්බ වෙන සිද්ධියක් හම්බ වෙනවා. හම්බ වෙන්නේ නැහැ. තේරෙනවද? දැන් මේ ආයතන ටික මම කිව්වේ ඇහැ රූප චක්කු විඥාන කියන ටික පුරාණ විපාක. හැබැයි විපාක වුණාට අපි හොඳ දැනගන්න ඕනේ ඒක ජීවිතේ වෙලා. ජීවිතේ වුණාම දන්නේ නැහැ අපි. ඒ ටික යෙදිලා කෙනෙකුට පුළුවන් දැන් කාමවචර විපාකයක් උපදවා ගන්න. කෙනෙකුට පුළුවන් රූපවචර විපාකයක් උපදවා ගන්න. කෙනෙකුට පුළුවන් අරූපවචර විපාකයක් උපදවා ගන්න. කෙනෙකුට පුළුවන් අපරයාපන්න විපාකයක් උපදවා ගන්න. ඇයි ඒ? ඇහැ රූපයේ මුල් කාරණාව කරගෙන උපදින චිත්ත වීතියේ කෙනෙක් කාම භවයේ අනුව ගියා වූ තර්කයක් විතර්කයක් තියෙනවා. කාම රාග සංයෝජනයේ අනුව ගියා වූ කල්පනාවක් තියෙනවා. ඒකට විපාක හැටියට එයාට හම්බ වෙන්නේ ඇහිං බැලුවත් හිතෙන් හිතුවත් කාම සහගත දේවල්මයි. තේරෙනවද? ඒ කියන්නේ ඇහැට රූපයක් ගැටලා ස්පර්ශ නිසා මෙහෙම ධර්මයක් අපිට පෙනෙනකොට එයාට තේරෙන්නේ මේ පුද්ගලයෙක් පේනවා, ගයක් පේනවා, ගහක් පේනවා කියන තැනින් තමයි එයාට හම්බ වෙන්නේ. ආයෙ කිසිම කෙනෙකුට ලෝකේ වර්ණ රූපයක් හම්බ වෙන්නේ, නාම ධර්මයක් හම්බ වෙන්නේ කතා නැහැ. ඈ? ඔව් මේ ඔක්කොම නව කර්ම. ඒ කියන්නේ දැන් මේ කාමවචරුවක්, රූපවචරුවක්, අරූපවචරුවක් ඇත කියලා පරණ තැන ගත්තාම මේ ඔක්කොම වර්තමාන විපාක. ඒක මෙතෙන්දි පටිච්චසමුපාදය ගත්තාම පටිච්චසමුපාද චක්‍රයේත සසර කියලා එකක් නැහැ. මේ ජීවිතේ ඒ ජීවිතේ කියලා සිද්ධියක් නැහැ. චක්‍රයක් තියෙනවා. චක්‍රේ මුල් කෙලවරක් හොයන්න බෑනේ. මේ සිතක මෙහෙම රැවටිච්ච නිසා මෙහෙම පේනවා, මෙහෙම පේන නිසා මෙහෙම රැවටෙනවා, මෙහෙම රැවටෙන නිසා මෙහෙම පේනවා කියලා එකම සිද්ධාන්තයක් තියෙනවා. අපි තමයි මරණයෙන් පස්සේ, මරණයෙන් ඉස්සෙල්ලයි මරණයෙන් පස්සේ සිද්ධියක් ගැන කතා කරන රූප සංකතියට කියලා. නමුත් නාම ධර්ම වලට ගත්තාම හිතට සාපේක්ෂව මැරිලා උපන්න ඉපදලා මරනවා කියන සිද්ධියක් නැහැ. ඇයි? දැන් දෙහෙනම් ඒ සිද්ධිය වෙනවා. මේ සිතක් නිරුද්ධ වෙලා ඊගාවට ඒ සිත ප්‍රත්‍ය කරගෙන තව සිතක් උපදිනවා නම් ඒ සිත නිරුද්ධනට ඒ ධර්මයේ ප්‍රත්‍ය කරගෙන තව සිතක් උපදිනවා නම් ওই සිද්ධාන්තයේ එකම විදිහටමයි ගියේ. යන්නේ. රූපය අතහැරෙද්දිත් රූපය දැන් තියෙද්දිත් එන්නේ ওই සිද්ධියමයි. අපි රූපපැත්තෙන් බලලයි මේ රූපය අතහැරන, මේ දැන් මරන, මේ රූපය උපන්න, දැන් ඉපදුනා කියන සිද්ධි ටික කියන්නේ. ඒ සංතතිය වලට කියලා ඒ සිතුත් නම් කරනවා. නමුත් නම් කළාට ඒ චිත්ත ක්‍රියාවලිය එකම විදිහට තියෙන්නේ. එතකොට අපි කියමුකෝ දැන් අපිට ඇහැ රූප චක්කු විඥාන කියන ධර්මතා තුන නොදන්න, නොතේරෙන අප්‍රකට මට්ටමේ තියෙන හේතු ටික නිසා මෙහෙම ධර්මතාවයක් අපිට පේනවා නම් මේ පේන දෙයට අපි ජවම් මට්ටමේදී මේ පේන්නේ රූපයයි නැත්නම් මේ අහවල් කෙනා පේන්නේ මේ ඇහැ කියලා අපි ආපහු කාමරාගේ ඇති වෙන විදිහට හිතුවොත් ආපහු අපිට හම්බ වෙන්නේ මේ වගේම සිද්ධියක්. මේ ටිකට විපාක හැටියට ආපහු ඇහැ කන දිවනාසය තියෙන තැනක්මයි අපිට හම්බ වෙන්නේ. ওই විදිහටම හිතුවා. මොකද හැම වෙලාවෙම එක දෙයක් දැනගන්න තෝනේ. වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව, භවපච්චය ජාති. එතකොට භවය කියන්නේ තුන් ආකාරයි. කාම භව, රූප භව, අරූප භවය. ඒ භවය අනුවයි ජාතිය. උපාදානපච්චයයි භවය. සංහා පච්චය උපාදානය වේදනා පච්චය සම්හා. ඒ කියන්නේ කාම භූමියේ තියෙන තණ්හාවක් වේදනාවක් තියෙනවා නම් කාම භූමියේ තියෙන වේදනාවකට අපි තණ්හා කළොත් ඒ නිසා අපිට කාම උපාදානය සතර උපාදානය එකක් උපාදාන වෙලා හැදෙන භවය මොකද්ද? කාම භවය. එතකොට ජාතිය මොකද්ද? කාම භවයේ ප්‍රතිසන්දිය. තේරුණාද? අපිට ලැබෙන්න වෙන්නේ එහෙම. එතකොට කාම භූමියේ තියෙන වේදනාවකට ඇති කරන තණ්හාවකින් රූප භූමිය හෝ අරූප භූමිය හෝ ලෝකෝත්තර භූමියක විපාකයක් ලැබෙන්නේ නැහැ. වේදනාපච්චයනි තණ්හා. ඒතර වේදනාව කාමවචර නම් කාමවචර වේදනාවකට තණ්හා කරපු කෙනෙකුට රූපවචර අරූපවචර ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. එතකොට මේ චක්කු සම්පස්සයෙන් උපදින වේදනාව අපි මනෝ විඥාන මට්ටමින් තමයි කාමවචර කරගන්නේ. තේරුණා? දැන් තාම පෙර කර්ම විපාකයට උපන්න ජීවිතයේ ඒක දැන් ජීවිතයේ ඇහැ කන ටික ලැබිලා විතරයි තියෙන්නේ. ඒකයි තාම ඒවා විපාක නෙමෙයි. දැන් අපිට පුළුවන් කාමවචර විපාකයක්ද අපි දැන් විඳින්නලා ඇස්ති මේ ඇහි රූපවචරද මේ ජීවිතෙන් දැන් විඳින්නලා ඇස්තිය රූපවචරද අරූපවචරද නැත්නම් රහතන් වහන්සේ නමකගේ විපාකයක්ද දැන් විඳින්නේ අපි කියන එක තීරණය වෙන්නේ අපි ගාව තියෙන දැන් අවිද්‍යාව අඩු වැඩිකම මත. දැන් ඇහැ රූප ඇහැ පුරාණ කර්මය රූපය පුරාණ කර්මය ඔච්චරයි පෙන්වන්නේ. තේරුණාද? එතකොට දැන් මේ පුරාණ කර්මය උදව් කරගෙන විපාක ටික අපි සකස් කරගන්න ඕනේ. දැන් විපාක ටික කාමාවචර විපාකයක්ද රූපාවචර විපාකද අරූපාවචර විපාකද අප්‍රියපන්න විපාකද කියන එක තියෙන කෙනා කෙනා මත. බැරි වෙලා මේ ඇහැ රූප කාමාවචරමම නම් ඇහැ රූප කියන එක අපිට අනිත් භූමියකට යන්න බෑ. අනිත් එකක උපදව ගන්න බැරි වෙනවා. නමුත් ඇහැ රූප කියන එකෙන් ඒක කාමාවචර පනවන්නක්ද රූපාවචර පනවන්නක්ද අරූපාවචර පනවන්නක්ද අප්‍රියපන්න පනවන්නක්ද? ඇයි ඒක විපාකයක් නෙමෙයි. විපාකයක් විඳින්නේ භූමිය විතරයි. මේ භූමියේ ඉඳලා මොන විදිහේ විපාකයක් විඳින්නේ කියන කාරණාව තියෙන්නේ අපි මත. ඔව් දැන් කර්මන ඔයද තාම ඔව දැන් ඔය දැනුම් අපි කතා කරන්නේද අපි දන්නේ නැහැ කි. අන්තිමට යථාර්ථය ගත්තාම ඇහැ කියන එක ධාතු මට්ටමට යනවා. පෙනෙනවයි කියන කෘත්‍ය ටිකත් වෙනවා. නමුත් ඇහැගෙන නිමිති නැහැ. ස්වභාවාර්ථයකට යනවා. ඇහැ මෙහෙමයි ඇහැ සසම්භාවිකයි ප්‍රසාදිතක්ෂයයි සසම්භාවිකක්ෂයයි තියෙන්නේ වටේ සුදු පාටයි කල මැද කළු ඉංග්‍රියාවක් තියෙනවා කියලා හරි අපිට ඇහැගෙන නිමිති දෙනවා කියන ওই නව කරණ. ඕ ඒකයි මෙතන බොහෝම සියුම් සිද්ධිය. මම හැම වෙලෙම සලායතන නිරෝධය නිවනයි කියලා ගත යුතුයි කියන කාරණාව නැවත නැවත මම අවධාරණය කරන්නේ මෙතනමයි තියෙන්නේ. දැන් ලෝකේ වැරදිච්ච තැන උනෝතන. ඒ කියන්නේ දැන් ආයතන ඇතුළත මේ ස්පර්ශ ආයතන හයේ නිරෝධය නිවන මිසක මේ ආයතන හය ඇතුළේ නිරෝධයක් දකින්න බෑ. මෙතන තියෙන ඊගාව තියෙන වඩා සියුම්ම ස්වභාවය තමයි මේ ජීවිතයේ ජීවත් වෙමින්ම සලායතන නිරෝධයක් පනවන එක. අපි කියමුකෝ ලෝකයා කතා කරන විදිහට ඇහත් රූපය චක්කු විඥානයත් පරිහරණය කරමින් ඇහැ රූප චක්කු විඥානයෙන් මිදිලා ලෝකෙම ඉන්නවා ලෝකෙම මිදිලා කියන කාරණාව. ඒක උනේ වෙන්නේ කොහොමද කියන එක තමයි මම ඔය හැමදාම මතක් කරන්නේ. ඒ කියන්නේ දැන් පුරාණ කර්මයක විපාක අපි දන්නේ. මම ඔබට උපමාවක් ගන්න මොකද්ද වකුගඩුව වගේ දෙයක් ගත්තාම අපි අතීතයේදී දැකලත් නැහැ දැන් දකින්නවත් නැහැ හෙට දකින්නෙත් නැහැ. අපි නොදැක්ක කියලා ඒකෙන් කරන්න තියෙන කෘත්‍ය කරනවා ජීවත් වෙනවනේ. ඔන්න පුරාණ කර්මයේ හැටි හැමදාම මොහොමයි. නොපෙනෙන තැනක තිබිලා ජීවිතේ පවත්වනවා. බැරි වෙලා අපි දැන් චිත්‍රපටියක හරි නැත්නම් වීඩියෝපටියක තිබිලා මේ වකුගඩුව මේ වකුගඩුවේ හරස් කඩ කියලා හැඩතලහනක් පෙන්වුවාම දැන් අපිට වකුගඩුවක් ගැන දැනුමක් එයි. ওই දැන් වකුගඩුව ගැන අපි දන්න දැනුම මේ තියෙන වකුගඩුව නෙමෙයි නැවත වකුගඩුවක් හදාගන්න තියෙන නිමිත්ත ඔය. ওই වකුගඩුව සිහි කරලා තමයි මරණාසන්න මොහොතේ නැවත ප්‍රතිසන්දුවට යන්නේ. අපි ওই වගේ නිමිත්තක් ආවත් නැතත් දැනුමක් තිබුණත් නැතත් වකුගඩුව කියන එකේ කෘත්‍ය වුණානේ. තේරුණාද? එතකොට වකුගඩුව යන ප්‍රඥප්තියක්වත් නැහැ. දැන් මේ කෙලෙසි අතහැර ගන්න දෙහින්ද? දැන් නොදන්න නොදැක්ක දෙයකට නන්දන්නේ අපි. වකුගඩුව ප්‍රසාදය කිව්වත් වකුගඩියේ සිවුම් අරක්කඩ කිව්වත් අර දන්න දෙයකටමයි අපි ඇඳලා තියෙන්නේ. දැන් පුංචිම ළමයෙක් ගත්තොත් කුඩා ළමයෙක් වීඩියෝ පටියක මුකුත් දැකලා නැති ඔය ළමයා දන්නවද වකුගඩුව හෝ වකුගඩුවේ හරස්කඩ හෝ වකුගඩුවේ හැටි මෙහෙමයි කියලා කියන්න දන්නවද? මොනවද වකුගඩුව ගැන යට තියෙන කෙලෙස්? වකුගඩුව ගැන කිසිම කෙලෙසයක් නැහැ නේ යාට. නිමිත්තක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ අතීතයේද හමු වෙලා නැති දැන් හමු නොවන අනාගතයේද හමු වෙන්නේ නැති දෙයක් කරමින් උඹලට බඳුමක් නැහැ. හොඳයි. එහෙම ඒ ළමයා වකුගඩුවක් ගැන හදවත ගැන දන්නේ නැති වුණාට ඒ ජීවිතේ පවතින්න අවශ්‍ය විදිහට ඒක කැලේට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වෙනවා. වෙන්න ඕන ටික වෙනවා. ඒක පුරාණ කර්ම දෙවිගෙවි යනවා. අලුතෙන් යාට වකුගඩුව ගැන නිමිත්තක්ම නැති වුණා. මොකද වෙන්නේ? අපි කියමු වකුගඩුව කියන එකම ඉන්ද්‍රිය විතරයි තියෙන්නේ. වෙන මොකුත් නිමිති නැහැ. ඒ එක්ම නිමිත්තක් ගැන තියා දන්නේ නැහැ. ජීවිතේ පවතිනකන් තියේ. කර්ම ඉවර වෙනකොට තිබුණු වකුගඩුවක් නැති වෙයි. අලුතෙන් වකුගඩුවක් ගැන නිමිති නැති වුණාම මොකද වෙන්නේ? විඥානයේ අනාහාරව නිවෙනවා. තේරෙනවද මම කියන්නේ? දැන් පොඩි ළමයාට කිසිම දවසක දැන් වකුගඩුවක් ගැන අහලවත් දැකලවත් දන්නේවත් මුකුත්ම නැහැ. හිතන්නවත් බෑ. හිතින් කින් කිරින් මුකුත් නැහැ. එහෙම නොවුණා කියලා ජීවිතේ පවතින්න ඕනේ කොටස් ටික නොපවතිනවා නෙමෙයි පවතිනවා වෙනවා. දැන් ඒකේ නෑනේ වකුගඩුව කියන්නේ මෙහෙමයි ලා රෝස පාට අඹ ගෙඩි දෙකක් වගේ මේ විදිහට කතා මුකුත් නෑනේ. නෑ දැනුමක් නෑ. ඔන්න දැන් ජීවිත සංගතිය තියෙනකම්ම තිබිලා එයා ජීවත් වෙනවා. කිසිම නිමිත්තක් නැහැ තියෙන්නේ ඒක වකුගඩුවයි. ඒකටත් නිමිත්තක් නැතිනම් යාට අනිමිත්ත ස්වභාවයෙන්මයි ජීවත් වෙන්න වෙන්නේ යාට. බාහිර නිමිතිත් නැහැ තියෙන වකුගඩුව ජීවිතයේ දලා ඒක නිමිති නැහැ. තියෙන එක ඉවර වෙන දවසකුත් එනවා නම් කීනම් පුරාණ නවල් නැති සම්භව අලුතෙන් යන්න නිමිති නැත්තම් එතකොට මොකද වෙන්නේ? ඒ වකුගඩුවද තියෙන වකුගඩුවක් නැති වුණා නැවත වකුගඩුවකුත් උපදින්නේ නැහැ. හොඳයි. දැන් ওই විදිහට හිටපු ළමයා ඉද පරිපක්කිත ආයතනනම් මෝහ අවිද්‍යා ආයෝහනා සංඛාරා මේ ආයතන මෝහුකුරා යෑමෙන් මෝහ ස්වභාවයෙන් යුක්ත අවිද්‍යාව ආයෝහන ස්වභාවයෙන් යුක්ත කර්මයක් නිසා ඔන්න දැන් අපි මොකද කරන්නේ? චිත්‍රපටියක් හරි ඔය මිනිහා කපන එකක් හරි အဲဟင် බලලා වර්ණ රූපයක් නැතෙන්නේ මේ තමයි වකුගඩුව කියන්නේ. මේ වගේ එකක් අපිටත් තියෙනවා. අපේ තියෙන වකුගඩුව මෙහෙමයි කියලා දැන් හිතාගන්න. දැන් අපිට වකුගඩුවක් ගැන හිතන්න බැයිද? දැන් දැක්කට පස්සේ පුළුවන්. වකුගඩුව මෙහෙමයි මේ විදිහයි වකුගඩුව රෝස පාටයි අඹ ගෙඩියක් වගේ කියලා කියන්න බැයිද? මගේ වකුගඩුව දන් දෙන්නත් යනවා මම කියලා අපිට යන්න කරන්නත් බැයිද? පුළුවන්. දැන් හිතින් කියින් කිරින් යොදන්න පුළුවන් වකුගඩුවක් ගැන මේ හිතන කියන කරන ඔක්කොම නවකරන. දැන් හිතින් කියින් කිරින් නවකරන. දැන් ඔන්න පුරාණ වකුගඩුව දිය වෙන නැති වෙන දවසකුත් එයි. මේක නැති වෙනකොට දැන් වකුගඩුවක තියෙන නිමිත්ත මරණාසන්න මොහොතේ සිහි වුණොත් මොකක් වෙයිද? දැන් තියෙන එකම නිමිත්ත වකුගඩුවේ නිමිත්ත විතරයි. ප්‍රතිසන්දි වශයෙන් යයි. එතකොට දැන් මොකද උනේ? නව කර්ම, ඒ කියන්නේ නව කර්ම හොඳට දැනගන්න හඳුර ගන්න තියෙන දේ තමයි සිටින් කින් කිරින් කරන්න පුළුවන්. ඔව් මේ පොඩි ළමයා නිවන් දකින්නේ නැහැ. පොඩි ළමයා ඉතින් නිමිති එනවනේ වෙන. මම මේ කිව්වේ පොඩි ළමයා මත්තමේදී අපි දන්නේ නැහැ වගේ කියන එක උපමා ගත්තේ. නැත්නම් පොඩි ළමයා නිවන් දකින්නා කියන එක කිව්වා නෙමෙයි. එතකොට ඒ වගේ ඒ පොඩි ළමයා නොදන්නා මත්තමේදී උනත් නිමිති නැති උනත් වකුගඩුව තිබුණානේ. ඒ වගේ තමයි ඇහැ රූප චක්කු විඥාන කියලා අද අපි දන්නා මත්තමක කතා කරනකොට මෙතන යමක් පෙනෙනවා නම් පෙනෙන්න අවශ්‍ය රූප සැකසিলা ඒ කරන කෘත්‍ය ටික ඒ වගේම නොදන්නා මට්ටමක තියෙනවා. තේරෙනවා? දැන් අර නොදන්නා මට්ටමේදී වකුගඩුව කියලා කියන්නේ ඒක වැහිලා තියෙන සුදු පාට වැස්මයි කියලා අපි කිව්වොත් ඔය අපි කියන එක ආයිති මොකේදද? අපි කියන එක ආයිති නව කර්මයටනේ. මෙතනදී දකින්න ඕනේ අර මුවරැන්චෝ ගොදුරු කාලා යනවා අල්ලන්න බැරි තැනක. පේන්න ඕනේ සිද්ධියේදී හේතු ටික ගැටෙනකොට යම් අරමුණක් පේනවා කියන සිද්ධියක් වෙනවා. එයාට ඒ උනට ඇහැ රූප චක්කු විඤ්ඤාණ ඇසුරු කරනවා කියන සිද්ධියක් නම් මිදිලා. ඒක වෙන්නේ කොහොමද කියලා අපි ටිකක් බලමු. හොඳට දකින්ද හොඳට දැනගන්න ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන සිද්ධි ටික ධර්මතාව ටික අපි නොදන්න නොතේරෙන අප්‍රකට මට්ටමේ අපිට තියෙනවා. ඔය හේතු තුනම යෙදිලායි අපිට යම් වස්තුවක් අද පේනවා කියන තැනට එන්නේ. තේරෙනවා? ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන ධර්මතා තුනම යෙදිලා තුනම වැය වෙලා චක්කු සම්පස්ස චක්කු සම්පස්සිය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්මයක් පහළ වෙනවා. ඔය තුන වැය වෙලා වේදනා සංඥා චේතනා කියන නාම ධර්මයක් විතරක් ඉපදිලා තියෙනවා. ඒ කියන්නේ සිතක සංඥාවක් යෙදිලා තියෙනවා. තේරෙනවද? රූප සංඥාවක් යෙදිලා තියෙනවා. දැන් ඔච්චරමයි පේනවා කියන සිද්ධියට තියෙන්නේ. ඒ සිද්ධි ටික ඒ සිද්ධියට වැයලා නිසා අපි දන්නේ නැහැ පේනද. චක්කු විඥාන අවස්ථාව කියන තැන ඇහැ රූප සිත තුනම වැය වෙලා ඒ සිතක වේදනා සංඥා කියන ධර්මයක් යෙදිලා. මේ කණුවක් ඉස්සරහට කණ්ණාඩියක් තිබ්බා වගේ. කණ්ණාඩිය දන්නේ නැහැ කණුව කියලා, කණුව දන්නේ නැහැ කණ්ණාඩිය කියලා. දෙපැත්ත නිසා දෙන්න නිසා ඡායාවක් එකට වැටිලා ඇති. ඡායාවද දන්නේ නැහැ මේ කණ්ණාඩිය කියලා, ඡන්නාඩිය දන්නේ නැහැ දැන් ඡායාවක් තියෙනවා කියලා. තේරෙනවද? ඒකෙන් මම කණ්ණාඩිය වගේ කිව්වේ දැන් හිත අපි කියමුකෝ රූපේ වගේ කියලා කිව්වේ කණුව වගේ රූපේ. ඒ හිත නිසා ගන්න ඡායාව වගේ තමයි වේදනා සංඥා චේතනා. ස්පර්ශින්ස හටගත් ධර්ම. ඒ වුණාට ඒ කණ්ණාඩියද ඡායාව කියලා දන්නේ නැහැ, ඡායාවද කණ්ණාඩිය කියලා දන්නේ නැහැ. වගේ ඒ විඥානයේද මේ නාම ධර්මයි, මේ නාම ධර්මද විඥානයයි කියලා ඒව දන්නේත් නැහැ. ඕනෝ වැටලා තියෙනවා. තේරෙනවද? ඊට පස්සේ දැන් මේ කණ්ණාඩිය දැන් මේ කණුව වැටලා තියෙනවනේ කැඩපතට. මේ කැඩපතේ ඡායාවට ඊට පස්සේ මේ කැඩපතේ තියෙන ඡායාව වැටෙන ඒක ටිකක් මෙහෙන් අයිනක තියෙන කැඩපතකට. හරිද? ඔව්. ඊට පස්සේ පොඩ්ඩක් ඉන්නකෝ. දැන් මේ කණ්ණාඩියට කණුව අහුවෙන්නෙම නැහැ. කණුව පේන්නෙම නැහැ. තේරෙනවද? දැන් කියන එක. දැන් මේ කණුව මෙහෙම තිබුණොත් කණ්ණාඩියක් මේ කණ්ණාඩියට කණුව පේනවද? නැහැ. දැන් වෙනවා මේ කණුව නිසා කැඩ ඉදිරියෙන් තියෙන කැඩපතේ ඡායාව වැටෙනවා. දැන් මේ කැඩපතේ තියෙන ඡායාව වැටෙනවා මේ කණුව දෙලින් තියෙන කැඩපත. මේ කැඩපතේ තියෙන ඡායාව වැටෙනවා මෙතන තියෙන කැඩපතට. මේ කැඩපතේ තියෙන ඡායාව වැටෙනවා මේ කැඩපතට. ඔහොම ඔහොම කණ්ණාඩි 7ක් විතර 10ක් විතර කෙරවලට ගියාම දැන් ඔන්න මේ පේන සිද්ධියම ඇවිල්ලානේ. ඔන්න ඔය කෙරෝලයකින් අපි කියනවා මේ දැක්කේ කණුව, මේක රූපේ කියනවා. ඈ ඉස්සරහා තියෙන කණ්ණාඩියට දැන් එතරම් තියෙන කණ්ණාඩිය බලාගෙන කියනවා මේක රූපයක්, මේකට කියන්නේ කණුව කියලා කියනවා. ඔන්න දැන් මේ වෙලා තියෙන ඔහොම සිද්ධිය කොච්චර දුරට වෙලා තියෙන කිසිම දවසක මේ හම්බෙන සිද්ධියට එනකොට මෙහෙ අහලකවත් දන්නේ නැහැ අපි. එයා එයාම විතරයි. මෙතන ඉස්සරහා හිටපු කණ්ණාඩියටවත් මෙයාව පෙවුන්නේ නැහැ. උනේ මේ ඡායාව ගන්න එක. එයා මෙහෙම 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 කණ්ණාඩියෙන් කණ්ණාඩියට මේ ඡායාව අරගෙන යන්න බැයිද ටිකක් දුරට? බැයිද? පුළුවන්. පුළුවන් නේ? කෙනෙක් ගිහිල්ලා කෙරෝලෙම කණ්ණාඩිය දිහා බලාගෙන මේක තමයි මොකද්ද කණුවක් කියන්නේ. ඈ මේ කණුව හදලා තියෙන ගඩොල් වලින් වැලි සිමෙන්ති වලින් කියලා හොඳට විස්තර කරනවා. ඔන්න දැන් හොඳට දන්නවා, හොඳ නුවණක් තියෙනවා, දැන් කණුවක් දකිනවා. කියන්නකෝ. ඊගාව දවසට ආයෙත් මේ කණ්ණාඩිය ගාවට මේ ඡායාව වැටෙනකොටම සංගලාරය දන්න කණුවක් කියන්නේ. දැන් හදන්න ඕනේ කණුව. එයාට හිතෙන් සිහි කෙරුවොත් ඒ කණ්ණාඩියේ ඡායාව වැටෙනවා නම් ඒ කණ්ණාඩියේ දැනුම් තේරුම් කියන ස්වභාවය නම් හැම වෙලාවෙම සිහි කරන්නේ, හිතන්නේ, කියන්නේ, බලන් දෙන්නේ කණුවක්මයි. තේරෙනවද කියපේ? නමුත් මෙයා කණුව කියන තැන තිබුණු සැබෑම රූපයක් තිබුණා නම් හීනෙන්වත් එයාට ඒක හම්බෙලා නැහැ. නොදන්න මට්ටමකයි ඉඳගෙනයි මනෝමයමයි මෙයා මේ කණුව හදන්නේ. හරිද? ওই විදිහටම මෙතන තියෙන රූපේ ආරම්භය. දැන් ඔන්න දැන් දැකන ඡායාව ආරම්භයනේ ගෙනහිල්ලා හැදුවේ. මෙතන තියෙන කණුව වගේම මේ රූපේ ඉස්සරහා කණ්ණාඩියක් තිබුණාම ඒ කණ්ණාඩියට වැටෙන මේ රූපේ ඡායාව. හරිද? ඒ ඡායාව වැටෙනවා. දැන් මෙතන තියෙන කණ්ණාඩියක් තියෙනවා. දැන් මේ කණ්ණාඩියට මේක පේන්නේ නැහනේ. මේ රූපේ පේන්නේ නැහනේ. ඇහැකින් රූපේ. දැන් මේ කණ්ණාඩි ඡායාව මේකට වැටෙනවා. මේක ඡායාව ඔහොම ගිහලා අර කෙරෝල්ටම ගිහිල්ලා ඒකට කියනවා යා මේක ඇහැ කියනවා. දැන් අර රූපෙට වගේම කණ්ණාඩියට වෙන ඡායාව වගේම දර්ශනය කිම ඇහැ හදන්නේ කියලා. තේරෙනවද කියන්නේ? දැන් ඔන්න එයාට ඇහැකුත් තියෙනවා. ඔය වගේම ඡායා සිද්ධියක් අරගෙන අරගෙන ගිහිල්ලා මෙහෙම පේන්නේ චක්කු විඤ්ඤාණයලු කියලා. චක්කු විඤ්ඤාණයලු කියලා අපිට තියෙන්නේ චක්කු විඤ්ඤාණය සිහි කරගන්නත් ඔය වගේම දැකුම නිමිත්තක්මයි. වෙන නිමිති නෑ. චක්කු විඤ්ඤාණය කියන්නේ අපිට ගන්න නිමිති නෑ වෙන. තේරෙනවද? තේරෙනවා කියන සිද්ධිය. තේරෙන්නේ නැද්ද? ඒ කියන්නේ මම හැම වෙලේම කියන්නේ මේ චිත්ත වීතියක මේ චක්කු විඥාන මට්ටම තමයි මුලින්ම රූපයක් නිසා කණ්ණාඩියට ඡායාව වැටෙනවා. ඒ ඡායාව අනිත් කණ්ණාඩිය වලට වැටි වැටි යනවා වගේ තමයි මේ සිතේ තියෙන නාම ධර්ම අනිත් සිතේ දිරි කරන මේ වගේ ජවන් දක්වා ගිය චිත්ත වීති. ජවන් මට්ටමට යනකොට තමයි මේක රූපයක්ද, මේක කණුවක්ද, මේක ඇහැද්ද කියලා අපි තීරණය කරන්නේ. ඊට පස්සේ අපිට මනෝ විඥාණයෙන් තිහි කෙරුවත් පංච විඥාණයෙන් බැලුවා. පංච විඥාණයෙන් බලනවා කියනකොට වෙන්නේ මොකද්ද? අර සිද්ධිතික වේගයෙන් වෙන්නේ. එතකොට හම්බ වෙන්නේ කණුවක්මයි ඇහැක්මයි. හිතෙන් පිහිකරුවත් හම්බ වෙන්නේ කණුවක්මයි ඇහැක්මයි. ওই විදිහට ওই මට්ටමට අපිට තිබුණොත් හම්බ වෙනවා මොකද්ද? රූප අවචර මට්ටම. නෙමෙයි කාම අවචර මට්ටම. ඒ වගේ. එතකොට ඔව් දැන් අපි ගත්තාම දැන් අපි කියමුකෝ දැන් අනන්තරපත්තේ වගේ තැනකින් ගත්තාම අනන්තරපත්තේ කියලා කියන්නේ මේ සිත ඉපිද නිරුද්ධ වෙනකොට ඊට අතරක් නැතුව මේ ඊගාව සිත ඉපදෙනවා කියන න්‍යායක් වෙනවා මේ වගේ. එතකොට හැම වෙලේම අපිට මේ නාම ධර්ම චිත්ත සංකාරයි කියලා කියන්නේ තව සිතක් ඇති වෙන තව සිතක තියෙන නාම ධර්මයක් නිසායි. එහෙනම් දැන් මුලින් අපිට හම්බ වුණා මේ නාම රූප කියන ධර්මතා දෙකක්. නමුත් මේ චිත්ත වීතියේ ජවම් කියන තැන දක්වා යනකොට සිතේ ක්‍රියාවලියකින් අපි ලෝකේ හදලා දේ. මේ වගේ සිද්ධියක මිසක එහෙම නැතුව හැම හිතකින්ම රූපය දකින්නා නෙමෙයි. ඒකට නිදසුනක් තමයි අපිට හම්බ වෙන මේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ මේ වේදනා සංඥා චේතනා කියන එක. පස්සපච්චය වේදනා කියන එක. විඳින්න හම්බ වෙන්නේ නැහැ රූපයක් විඳලා වේදනා වෙනවා නෙමෙයි. සායන රූපයක් හඳුර ගන්නවා නෙමෙයි කිසිම විටක. රූපයක් ගැන හිතන්න බෑ අපිට කිසිම විටක. හැම වෙලාවෙම ඇහැයි රූපයයි හිතයි තුනම වැය වෙලා තමයි මේ වෙන්න වෙන්නේ. මේ වේදනා සංඥා චේතනා යන්නේ. එතකොට ඒ කාරණාවෙන් කියන රූපයක් කැලිම අල්ලගෙන විඳිනවා කනවා බොනවා නෙමෙයි. එහෙම නැහැ. පස්සපච්චය වේදනා කියන එක. ඒක වේදනා සංඥා පස්ස සම්පයුක්තයි කියන්නේ. සංඛාර චිත්ත සම්ප්‍රයුක්තයි කියන්නේ. එතකොට ඔය සිතේම ඔය විදිහටම යනකොට කෙනෙක් මේක තීරණය කළොත් ගෙවල් දොරවල් යාන වාහන තු මේක වර්ණ රූපයක් කියලා. එයාට කාම භූමිය මට්ටම අතහැරනවා, රූප භූමිය මට්ටම හිටිනවා. රූපයක් තියෙනවා, රූපේ ඉක්විලා නැහැ. කෙනෙකුට පුළුවන් නම් එතනින් කල්පනා කරන්න මෙතන තිබුණු දේ තිබුණු විදිහටම යම් රූපයක් ස්පර්ශය නිසා මේ වගේ නාම ධර්මයක් පහළ වෙනවා නම් ස්පර්ශ නිරුද්ධ වෙනුනොත් මේ නාම ධර්ම නිරුද්ධ වෙනවා. නැත්තම් අපි කියමුකෝ මේ සිතින් නාම ධර්මයක්ම සිහි කරන මේ කණ්ණාඩියට කැඩපත ඡායාවක් වැටලා තියෙනව නේද කියලා වගේ හිතන්න පුළුවන් කමක් තිබුණොත් එයාට ඊගාවට මේ ඡායාව වැටෙනකොට සිහි වෙනව එයාට තමයි. මේ ඡාය යම් විදිහකට මුලින් සිහි කරන සිහි කරපු විදිහ තමයි ඒ විදිහ තමයි මේ ඡායාව වැටෙන ගානයක් වාරයක් ගන්න తీරෙන්නේ. දැන් මේ පේන අරමුණ අපි පීර්සිය කියලා හිතලා තිබුණා නේද? මේ අරමුණ පේන වාරයක් ගන්න සිහි වෙන්නේ පීර්සිය කියලාමයි අපිට. හොඳයි, ඕකම නිකන් අපි හිතමු. දැන් අපි කෝපේ කියලා හිතුවම අපිට පීර්සි දකින වාරයක් ගන්න හිතේ කෝපේ කියලා නේද? දැන් අර මං කියන ප්‍රඥාප්ති වෙනස් කරන්න පුළුවන්නේ මේකට පීර්සිය මේකට කෝපේ කියලා අපි කියනවා නම් ආන්දියම ওই දඩයක් එහෙම ගැහුවොත් මේකට පීරිදිය කිව්ව මේකට කෝප්පෙ කිව්ව දඩ ගන්න. අද ඉඳලා මේකට කෝප්පෙ ගන්නුනේ මේකේ පීරිදි ගන්නුනේ කියලා මාරු කරලා පෙන්වුවොත් දැන් අපි වැරදි හැරි මොකද කරන්නේ? මේ පීරිදිය කීපක දිහා බලනවා කෝප්පෙ කියලා. කෝප්පෙ කියන එක දිහා බලනවා පීරිදිය කියලා. ටිකක් කාලයක් යනකොට මක් වෙයිද අපිට? මේක බලනකොට පෙනේ මොකක් කියලාද? කෝප්පෙ. මේක පීරිදිය කියලා. පුංචි දරුවෙක් උපන්නොත් අපච්චි මේ මොකද්ද කියලා ඇහුවොත් ඔ කෝප්පේ පුතේ මේ මොකද්ද පීරිසිය කියයි. දැන් ළමයට වෙනසක් ඇත්තෙම නැහැ. අපිට කාලයක් යනකොට වෙනස් වෙලා තියෙනවා. දැන් හොඳට බලන්න මේ බාහිර වස්තුව පීරිසියම හෝ කෝප්පෙම හෝ වුණා නම් අපිට මේක වෙනස් කරන්න පුළුවන්ද? බෑ. මෙහෙම වෙනසක් හැටියට අපිට පේන්නේ ඒ සඳහා කළේ මේ දිහා බලන චේතනාව වෙනස් කරපු විදිහට. විපාක කියන්නේ ඒ හිතපු විදිහට පේන්න ගන්න. යම් විදිහකටද අපි හිතන්නේ බලන්නේ ඒ විදිහටයි අපිට පේන්නේ. ආය ඇහැ රූප කතා නැහැ. අපිට මේ දැන් ඇහැ රූප චක්කු විඥාන කතා නැහැ. කෝපයක් පේන්නේ. ලෝකේ කාට කෝපයක් පේන්නේ නැද්ද මේ විදිහට? පීර්සියක් පේන්නේ නැද්ද? කෝපෙකුණු පීර්සියකුයි නෙමේ මේගොල්ල සැප දුක් විඳින්නේ. මේ ස්වභාවය උපේක්ෂා සාගතයි. නමුත් එයා කෝපේ කැඩුනේ එකෙන් පීර්සිය කැඩුනේ එකෙන් සැප දුක් විඳින්නේ නැද්ද? කෝපේ හොරකම් කළා පීර්සිය හොරකම් කළා සැප දුක් විඳින්නේ නැද්ද? කෝපේ හොරකම් කිරීම මත පීර්සිය හොරකම් කිරීම මත කෝපේ දන් දීම මත පීර්සිය දන් දීම මත අපාය දිව්‍ය ලෝකයක් යන්නේ නැද්ද? යනවා. එතකොට මේ ඔක්කොම බෙදිලා තියෙන්නේ හිත මත බෙදිලා තියෙන්නේ. මේ බාහිර භෞතික ඇඳගෙන දඟලන්නේ බොහෝම රළු මේ ලාබාල තැනක. අපි මේ ඇහැ තියෙනවා, රූප තියෙනවා, චක්කුඤ්ඤාණ තියෙනවා කියලා තර්ක කරන තැන් ඔහේ අවශ්‍යත් නැහැ. ඔය ටික ගැන අපිට දැන් කතා කරන්න උනේ මේ පැටලෙන්නේ බේර ගන්න. හින්දා නැතිනම් අපේ ජීවිතය වල අපිට හම්බ නොවුණු දෙයක් ගැන දන්නේම නැහැ. අද අපිට ඇහැ රූප චක්කු විඥාන කියන එකද මෙන්න මේ කෝප්පේ පීර්සිය කියන සිද්ධිය වගේ. මට ඕනම් පුළුවන් පඤ්ඤප්තියේ මේකට කන කියන්න, මේකට ඇහැ කියන්න පුළුවන්. හරිද? ඉපදෙනකොට ළමයෙකුට මේ මොකද්ද? මේ පුතේ කන. මේකට මොකද අපච්චි කියන්නේ? මේ තමයි ඇහැ කියලා. දැන් කණයි ඇහැ මාරු කරලා කිව්වොත් ඔයාලගේ වෙනසක් තියෙයිද? වෙනසක් ඇත්තෙම නැහැ. එතකොට දැන් අපි මේ හිතලා බැලුවහම මේක අපිට ඇහැ වගේමයි, මේක කන වගේමයි. දැන් ඔය ඕකද මේ දර්ශනේ රල්ලු තැනක්? ඔය මං කියන්නේ තව ටියුන් තැන් වලට එනකොට මේ සලායතන නිරෝධය කියන සිද්ධියෙන් ගැන කතා කරන්නේ. මේ චක්කු සම්පස්ස කියන අවස්ථාව ගත්තාම අපිට සාක්ෂාත් වෙන්න ඕනේ නිමිති නැති ස්වභාවයක්. ඊට පස්සේ යෙදෙන්නේ නැහැ. හොඳයි, එහෙනම් අපිට නොදන්න මට්ටමින් ඇහැ කන දිව නාසය ශරීරය තියෙනවාද? එහෙනම් කියන කාරණාව අයිතියක් නැහැ කියන්නේ. එහෙම නොදන්න මට්ටමින් තියනවාද කියලා අහන්න හරි අපිට තියෙන දැනුමක් හොයන්න. ඒ දන්නවා කියන එකම නිමිත්තනේ. ඕක තමයි කොට්ටිත මහ රහතන් වහන්සේ දරිත් මහ රහතන් වහන්සේ කියන්නේ. දැන් සලායත නිරෝධය කියලා අහනකොට ඇවැත්නේ එතකොට මුකුත්ම නැද්ද කියලා අහනවා. ඔය මේ දැන් තියෙන ප්‍රශ්නේ එතකොට ඇහැකම දිවනාතේ මේවා ආයතන නැද්ද? එහෙම අහන්න සුදුසු නැහැ. ඒ කියන්නේ එහෙනම් මේවා තව තියෙනවද? එහෙමත් අහන්න සුදුසු නැහැ. එහෙනම් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. එහෙම සුදුසු නැහැ. තියෙන්නෙත් නැහැ නැත්තෙත් නැද්ද? එහෙම සුදුසු නැහැ. ඇයි ඒ කියලා අහනවා. ඇවැත් තියෙනවද කියලා කියන එක ප්‍රපංච නැති දැන ප්‍රපංච කියලා. කෙලස් නැති දැන කෙලස් එකක් දෙනවා. නැහැ කියන එක කෙලස් නැති දැන කෙලස් එකක් දෙනවා. කවදාවත් මාර නොදන්න වකුගඩුව කියන එක තේරුනේ නැති දන්නේවත් නැති පොඩි ළමෙක් අහනවද එහෙම වකුගඩුවක් නැද්ද කියලා අහනවද? නැද්ද කියලා අහන එකේදී තිබුණු බවට දැනුම තියෙනවා යාට. අපි කොහාද ඔය හරියට කිව්ල මෙතන කඩේ නැහෙනි කියලා කියනවාද? හරි එහෙම යමක් නැහෙනි කියලා ඇහුවොත් ඒකේ තියෙනවා කලින් තිබුණානේ කියන වගේ ස්වභාවය. කියනවානේ. එතකොට එහෙනම් දැන් ඇහැ කියලා එකක් නැද්ද කියලා හරි අහන එකේ තුල අනුදිය වෙනවා ඇහැ තියෙනවා කියන එක යාට. ඇහැ තියෙනවා කියන එක සංයෝජනමයි. ඇහැ නැද්ද කියන එක තුලද ඇහැ නැද්ද කියලා අහන ප්‍රශ්නේ තුලද තියෙනවා තිබුණයි කියන එක. එතකොට අත්‍යන්තේව නැත්‍යන්තේ ඇත සහ නැත කියන කාරණා දෙකම මිදෙන්න ඕනේ අපි. එතකොට අපිට යන්න ඕනේ ඇහැ රූප චක්කු විඥාන කියන සිද්ධියේ යතහාම ස්වභාවයට. ඒ යතහාම ස්වභාවය මොකද්ද? ඒ ධර්මතාව තුන දන්නේ නැහැ. දන්නේ නැහැ කියලා කියන්නේ ඇයි? හැම වෙලාවෙම ඒ ධර්මතාව ටික යෙදිලා ස්පර්ශයෙන් ඒ ධර්මතාව තුන යෙදිලා ඒ ධර්මතාව තුන හේතුයෙන් හටගත් දෙයක් තුලයි අපි ජීවත් වෙන්නේ හැම වෙලාවෙම. එන්නේ ඒ ස්වභාවය අහු වෙනව නම් ඒකට කියනවා මොකද්ද? අපරියාපන්න කියලා. එයාට පුරාණ විපාකයෙන් හටගත්ත ටික අහු වෙන්නේත් නැහැ. අලුතෙන් නිමිති හිටින්නෙත් නැහැ. ඒ කියන්නේ ස්පර්ශ නිසා හටගත්ත දේ ස්පර්ශ නැතිව නැති වෙනවා කියලා නුවණක් තියෙනවා. අපි කියමු දැන් මෙහෙම පේන යමක් තියෙනවා නම් එයා හැංගිලෙන් බලන්නේ මේ ස්පර්ශය නිසා හටගත්ත ස්පර්ශ නැතිව නැති වෙනවා. එතකොට ස්පර්ශය කියලා කියන්නේ එයා දන්නවා මේ පේන දෙයක ඔබෙන් යෙදිලා තියෙන සිද්ධිය. ඒ නිසා පහළ වෙන සංඥාවක් මේ ස්පර්ශ නැතුව නැති වෙනවා කියන වගේ තැනකටම එන්න වෙනවා. ඒක මෙහා පේන්නේ රූපේ හරි කියන ගතියක් නාම ධර්ම හරි පේන්නේ කියන ගතියක් විතරවල තියෙනවා නම් කාම කර්මයි. හරියටම සලායත නිරෝධ කියන තැනටම આવොත් මිසක මේ නිරෝධය සාර්ථක වෙන්නේ ඒක මෙහා කිසිම තැනක්. ඒ කියන්නේ දැන් අපිට තේරුනොත් යම් වෙලාවක ස්පර්ශය නිසා උපදින වේදනා සංඥානේ හැම වෙලාවෙම ස්පර්ශය නිසා උපදින සංඥාවක් කියලා මෙහෙම කෙනෙක් බලන් දැලුවොත් එයාට මේ හේතු තුන අහුවෙනවද? අහුවෙන්නේ නැහැ කියන එකෙන් එයා කියනවද නැහැ කියලා? ස්පර්ශ නිසා හටගත් සංඥාවක් කියලා බලනකොට මෙයාට හේතු ටික අහුවෙන්නේ නැහැ. ඒ හේතු ටික අහුවෙන්නේ නැතිකම නෑ හෝ තියෙනව හෝ යන කතාව පණවන්න පුළුවන්. මේ ධර්මතාවය කියන්නේ අද අපි ඒ කියන්නේ මේ ස්පර්ශය නිසා මෙහෙම පහළගෙන සංඥාව තුල මනෝ විඥාන මට්ටමට අවිල්ලා ඇහැ රූප චක්කු විඥාන කියලා බෙදිලා කන ශබ්ද සෝත විඥාන කියලා බෙදිලා ඔය මට්ටමට දැන් අපිට ලෝකෙ හැදිලා තියෙන්නේ මේ ඔය ස්පර්ශ නිසා පහළ වෙන මේ සංඥාව තුළම මේ තේන්නේ වර්ණ රූපයක් මේ ශබ්ද රූපයක් මේක කන කියලා අපි හදාගත්තොත් තේරෙනවා. එතකොට රූප භවයේ දැන් එතකොට ආයෙත් යන්න එපා මම ඔය කියන සිද්ධිය. එතකොට ඇයි ඇහැ නැද්ද රූප නැද්ද කියලා මම කියන්නේ ඒ ධර්මතාව ටික යෙදිලා හම්බ වෙන සිද්ධිය තුලයි අපි මේ දැන් අලුත් මතකෙ මේ හරිම තියුන් සිද්ධියක් මේ කියන්න වෙන්නේ. තේරෙනවා. ඊට පස්සේ දැන් කමන්න දැන්. දැන්. ඈ මොදොඩුට දෙන්න. එතකොට ඇහැ රූප චක්කු විඥාන කියන ධර්මතා අපි වචනේ කතා කරමු, කතා කළාට ගැටලුවක් නැහැ, අර්ථය යෝනේ. ඒතකොට ඒ ටිකේ ශුන්‍යතාවය හමු වෙන්න ඕනේ අපිට, නිමිති නැති බව තියෙන්න ඕනේ වචන විතරයි. එතකොට අපි කියමු දැන් දෙමළ භාෂාවක් කතා කරනකොට ඇයි අපිට තේරෙන්නේ නැත්තේ? එහෙම කතා කරුවොත් කවුරු හරි කෙනෙක් දෙමළෙන් ඕගොල්ලන්ට ඒ කියපු එක හිතන්න හෝ කියන්න හෝ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියමු කෙනෙක් ඇඩ්‍රස් එක කියාගෙන යනවා දෙමළෙන්, අපෝ ඕගොල්ලන්ට හොයාගෙන යන්න පුළුවන්. භාෂාවක් තේරෙන්නේ නැහැ කියලා කියන්නේ නිමිති නැහැ. අපිට තේරෙනවා කියලා කියන්නේ හොඳට නිමිති. මම බොහොම ලස්සන මල්වට්ටියක් කැඩුවා කියන වාරයක් ගන්න තේරෙනවා කියනකොට එකින් එක ඇඳගෙන තියෙන්නේ. මල් ටිකුයි වට්ටියකුයි කඩන හැටි මමයි ඔක්කොම ටික දන්නවා. ඉතර වේද? ওই ටිකම දෙමළෙන් කිව්වොත්? ප්‍රංශ භාෂාවකින් කිව්වොත්? දෙමළ තේරෙන්නේ කෙනෙක් ඉන්න බුණා. ප්‍රංශ භාෂාවකින් කිව්වොත් වෙන මොනවා කරි භාෂාවකින්? දන්නේ. පුළුවන්. පුළුවන්. මෙතරම නිමිත්ත නුවණින් කෙරුවොත් නිමිත්ත හිටින්නේ. අනිමිත්ත වෙනවා. එක්ම නිමිත්තක් තියෙනවා, ඒ නිමිත්තට ප්‍රතිසම්පන්නයි. නිමිති දාලා යන්න පුදුම මොනාපියක් තියෙන්නේ. ඔව්. ඒක එතෙන්දී සමින් නැතුව ගැටෙන්නේ. දැන් ඔකෙදි අර ධර්මයේ පෙන්වන්නේ දැන් බාහිර රූපය ඇවිල්ලා ඇහි වදිනවනේ, ගිනි ගොඩක් එහෙම දැක්කොත් ඇහි පිච්චෙන්න වෙනවා. ඇයිද ඒක එනවනේ? ඒ වස්තුව තුබූ තැනම තිබිලයි, වස්තුව තුබූ තැනම තිබිලයි මේ ඇහැට ගැටෙන්නේ. අපි මෙහෙම කිව්වොත් ඉතා සිනිඳු වීදුරුවක් අපි මෙහෙම හදලා තිබුණොත් ගහක තියෙන ඡායාවක් වැටෙනකොට ඡායාව වැටෙන විදිහ තරමට ඡායාවක් වත්මන් මේ වීදුරුව බිඳෙන විදිහට සිවුම් වීදුරුවක් හදන්න පුළුවන් වුණා. මේ වීදුරුව කොච්චර සිවුම්ද කියනවනම් ඡායාවක් වටනොත් බිඳෙන්නේ. මේ කණුවේ ඡායාව තියෙන තැනක මේ වීදුරුව තිබ්බොත් මේ ඡායාව වැටෙනකොට බිඳෙනවා. වගේ සිවුම් තැනක. අන්න ඒ වගේ සිද්ධියක් තමයි මේ ප්‍රසාදේ කියන්නේ. රූපයේ තිබූ තැනම තිබිලා ඒ රූපේ නිසා වැටෙන ඡායා මාත්‍රයට බිඳෙන්නේ මේ ප්‍රසාදේ. එතකොට තමයි භවංග චලන කියලා දැන් මේ සිත් උපදින්නේ. චක්කු විඥාන කියන මට්ටම උපදින්නේ. චක්කු විඥාන කියන මට්ටම ගත්තාම නාම රූප ධර්මයන් ඉපද නිරුද්ධ වෙන සිද්ධි. ඒක ඉපදුණා ස්පර්ශකයෙන් තනහල්. හටගෙන නිරුද්ධ වෙනකොට මනෝ ධාතු සිතෙන් කරන්නේ ඒ අරමුණ හැමම අල්ල ගන්නවා. අපි කිව්වා ඒකට ගත්ත හැකි, ඒ කියන්නේ භවංග සිත. භව මනෝ ධාතු කියන භවංග සිතට ධර්මයේ පෙන්වන මනෝ මානසං හදයන් පණ්ඩරං කියලා මනෝ ධාතුවට නම් කරන්නේ නැහැ කිසිම විඥානයක්. විඥාන ඛණ්ඩය කියන තැනකින් විතරයි නම් කරන්නේ. මනෝ ධාතුවට චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන එහෙම නම් කරන්න බෑ. තජ්ජා චක්කු විඥාන ධාතු, තජ්ජා මනෝ විඥාන ධාතු. එයින් උපදින සිතයි චක්කු මනෝ ධාතු මුල් කරගෙන උපදින සිත මනෝ විඥාන හෝ චක්කු විඥාන හෝ සෝත විඥාන වෙන්නේ. එතකොට ඒ දැකපු සිද්ධිය ආපහු හිතෙන් ගත්තාම අපි මේ ගන්න ටික ඔක්කොම මනෝ හැම වෙලාවෙම මනෝ විඥාන මට්ටමට එනකොට ධර්මාරම්මණයක්මයි එන්නේ මුලින් සිටේ නාම ධර්ම. ඕන්නම් රූපයේ වර්තමානයක දකින්නවා කියන සිද්ධිය පණවන්න පුළුවන් සිද් දෙකකටයි. චක්කු විඥාන සිත සහ සම්පටිච්චන සිත. රූපය දකින්නවා කියලා කියන සිද්ධියේදී දකින්නවා කියන්නේ යම් රූපයක් නිසා ඡායාව වැටෙන බව සිතට. උත්තරය වෙන්න පුළුවන්. මම නම් මොකද දන්නේ. ඒතෙන්දි දැන් මෙහෙමයි මට මම කියන්නේ දැන් චිත්තක්ෂණ 17ක් යනකම් මේ රූපයක කෘත්‍ය වෙනවා. දැන් ලෝකෙට ගත්තාම රූපේ පේනවා කියන තැන ඉඳලා, ඒ කියන්නේ රූපයක් ගැටුණු තැන ඉඳලා රූපය දැන් චක්කු විඥාන සම්පටිච්චන වගේ තැනදී රූපයක නිමිත්ත අරගෙන මනෝමය යන්නේ දැන් ඒ රූපය සිහි කරනවා යන ගණේටම. දැන් අපි කියමුකෝ මනෝ විඥාන මට්ටමට ගියාම අපි එක තීරණය කරන්නේ මේක ගයක්, මේක ගහක්, මේක රූපයක් කියලා. එතකොට ජවන් වලින් කරන්නේ ගහක්ම විඳින්න හම්බ වෙනවා කෙලින්ම. දැන් වෙන් කරන්න බෑ. තේන සිද්ධිය ගහ කියන එකෙන් වෙන් කරන්න බෑ. ගහක්මයි විඳින්න හම්බ වෙන්නේ. ඒකයි ලෝකයේ ජරා මරණ වෙන් කරන්න බෑ. ජරා මරණ දුක විඳින්නම හම්බ වෙනවා. දැන් තියෙන්නේ හඬ කපපු කවපු පටියක් වගේ. ඉස්සෙල්ලා හඬ නැති කාටුන් එකක් වගේ තමයි චක්කු විඥාන සම්පටිච්චන අවස්ථාව රූපී විතරයි. ඔත්තපන වගේ තැඟුලින් සම්තිරන ඔත්තපන වගේ තැඟුලින් හඬ කවන මේකට හිතන්න උරු වෙනවා හිතනවා. ජවම් මට්ටමේදී හම්බ වෙන්නේ ගහක්මයි. නැත්තම් මැරිලම කියන තැනක. ඔය වගේ අපි පුරාණ අපි කියමු විපාකයක නිසා පුරාණ විපාකයක නිසා උපදින නාම රූප ධර්මයන් දෙකට කර්ම ඇති කරගෙන ditta dhamma vipaka hatiyata tamai padarammana vipaka tindala tamai athare e karmayata vipaka igawata e tadarammana kiyana ekin kiyenawa aayith mata hambena kota enne me vidihata kiyana eka etakota rupayak karma vela api sapaduk winna watta menakota cittakshana 17ak gihilla kiyala kiyana ehema nathuwa ha හොඳට රූපේ කර්ම වෙන්න චිත්තක්ෂණ 17ක්ම තියෙනවා. අති මහත්තරමන ස්වභාවයටපත් වෙනවා. තමයි අපි තීරණය කරන්නේ. චෛත්‍යක පැත්තෙන් තීරණය කෙරුවාට රූපේ වැයවීම නැතිවීම පණවන්නේ අපි රූපේ පැත්තෙන්නේ. මහත්තරමන අති මහත්තරමන පරිත්තරමන අති පරිත්තරමන කියන කාරණා බෙදුවේ කොයි පැත්තෙන් බලලාද අපි? රූපේ පැත්තෙන් බලන්නේ බෙදන්නේ. ඒ කියන්නේ රූපේ චිත්තක්ෂණ හතරක් පහක් ඉක්මලා ගිය රූපයක් නම් හම්බ වෙන්නේ හිතට. හිතට දැන් වැඩි වෙලා යන්න ඉඩ නැහැ. රූපේ බිඳෙනවා. කොහොමනේ මේද පරිත්තරමනද පරිත්තරමනද බෙදන්නේ? එම නේද? එතකොට බෙදලා තියෙන රූප පැත්තෙන්ද නාම පැත්තෙන්ද? රූප පැත්තෙන්. ඇයි ඔන්න දැන් හිතට හමු වුණේ දැන් කියනවා රූපේ කාවස චිත්තක්ෂණ 17යි කියනවා. දැන් චිත්තක්ෂණ 17 ඉපදුණු ගමම්ම රූපයක් හිතට අහු වුණොත් ඒ හිතට පුළුවන් තදාරම්මන දක්වා ගිහිල්ලා තමයි භවංග ගත වෙන්නේ. ඇයි දැන් 17 වෙනි පළවෙනි සෙනේ සිත සමග උපදින රූපය නිරුද්ධ වෙනවා 17 වෙනි සිතේ බංගසනය තමයි. එතෙක් දැන් රූපය තියෙනවා. කියලා විස්තර කරන්නේ. සමහර දේව රූප තියෙනවා රූපයේ ඉපදිලා චන පහය අවස්ථාවක් ගිහිල්ලා හිතට හම්බ වෙන්නේ. එතකොට හිතට වොත්තපන දක්වා කියන කෘත්‍ය දක්වා කරගෙන යනකම් රූපේ ඉන්නේ නැහැ. මැරෙනවා. ඒ හින්දා ඉබඳු චිත්ත වීදි මෙහෙමයි කියලා රූපේ පැත්තෙන් වාය
පෙන්වන්නේ.
ඒ චිත්ත වීදි එකකින් පෙන්වන්නේ. 17 වතාවක්ම වර්තමානයේ තියෙන රූපෙම අල්ලගෙන යනවා කියලා කියන්නේ. ඇහිම්ම දකින්න චක්කු විඥාන මට්ටම දක්වාම මේ පේන රූපයම චක්කු විඥානයේ විඤ්ඤාය වෙන විදිහටම මනෝ විඥානයේ රූපේම අල්බගෙන නාම ධර්මයෙන් නාම ධර්මයෙන් රූපේම අල්ලගෙන යනවා 17 වතාවක් කියලායි කියන්නේ ලෝකෙ. එහෙමයි ලෝකෙ කියන්නේ. එහෙම යන්න බෑ රූපේ බිඳිලා හින්දා. කියන එකනේ මහත්තරම අත්පරිත්තරම බෙදන්නේ. නමුත් සාධාරණ ප්‍රශ්න රාශියක් මේකදී. අපි තව පැත්තකින් කිව්වොත් චක්කුම් පරිච්ඡ රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඇහැද රූපයන්ද ගැටීම නිසා චක්කු විඥාන උපදිනේ. රූපය කියනවා බහුවචනය. වර්ණ රූපද දැන් මෙහෙම බැලුවහම එකක් නෙමෙයි පේන්නේ. එක රූප කලාපයක් බිඳුනොත් අනිත් රූප කලාප වලට මොකද වෙන්නේ? ඔක්කෝම රූප කලාප ටික එකවර බිඳින්න යනවා නේද? දැන් චක්කුම් පරිච්ඡ රූපේක ඇහැද රූපයන්ද නිසා රූප එකක් නෙමෙයි ඉන්නේ පේන්නේ. සෝතම් පරිච්ඡ සද්දේක කනද සද්දයන්ද නිසා. එතකොට සතල චිත්තක්ෂණයට ආයතු රූපය පනවන්නේ මොකෙන්ද? චක්කුම් පරිච්ඡ රූපේක කියනකොට ඇහැද රූපයන්ද නිසා කියනකොට බහුවචනෙන් රූපායතනෙ හම්බ වෙනකොට දැන් වර්ණ රූප කියලා එකක් නෙමෙයිනේ නේද? රූප ගොඩක් වර්ණ රූප ගොඩක් නිසා. ඒ කියන්නේ මේ මෙහෙම පේන මායත වර්ණ රූප රාශියකින් රූප රාශියක් එක්කලා අපේ රූප සංඥාවක් ඇවිල්ලා තියෙනවා නේද? එතකොට කොහොමද එතනින් පනවන්නේ? එනවා එනවා අනිවාර්ය. අන්න හරියට ඒ සිද්ධිය තමයි මේ කිව්වේ. අපිට ඇහැ රූප චක්කු විඥාන කියන තැනදී තියෙන්නේ ඇහැද රූපද හිතද කියන සිද්ධි ටික නිසයි ඉපදිලා. ඔය ස්පර්ශයෙන් පහළ වෙන්නේ අපිට මේ ඔක්කොම එකතු කරලා එක සංඥාවක්. ඒ සංඥාවටයි අපි රූප කියලා ගන්න ඊට පස්සේ. එහෙම දැනකින් මිදක අර වගේ තැනකින් ගන්න බෑ. එහෙම වුණොත් කොහොමද එක රූපකින් විතරක් පනවන්නේ? ඔය කාරණාව තව සාධාරණ එහෙමනම් විඥාණයට ආධාර වෙච්ච චක්කු ප්‍රසාදය කියන එක පැත්තෙන් ගත්තොත් චිත්තක්ෂණ 17ක් යනකම් විතරයි රූපයගේ ආයුෂ තියෙන්නේ කියලා ප්‍රසාදය පැත්තෙන් ගත්තොත් හිත පවතින තාක් එතන ආලම්බනේ අවුරුදු ගාන කොච්චර තිබුණත් ප්‍රශ්නයක් නෑ. මේ චිත්තස්න 17කට ආයු ඇති වස්තු රූපයේ තිබුණොත් අපි කියමු විඥානයේ පිටලා තියෙනවා නම් දැන් ඔන්න මේ වස්තු රූපයේ ඇත්තටම චිත්තස්න 5-6ක් ගිහිල්ලා ඉපදුණු ප්‍රසාද වස්තුවක නම් විඥානයේ උපන්නේ මේකට වැඩි වෙලා යන්න බෑ. තේරෙනවද? මේ චක්කු විඥානයේට අපි කියමු තදාරම්මන කියන තැන දක්වා උපදවා ගන්න බෑ. ඒ මේ මොකද වස්තුවේ කාලය ඉවර නිසා විඥානය නිරුද්ධ වෙනවා කියන දැනකින් මේ පැත්තෙන් රූපෙ පණවනවා නම් සාධාරණයි. ඒ කියන්නේ ජීවිතයේ පැත්තෙන් පණවන්න වෙන්නේ. මෙහි ආරම්මන බොහෝයි. මේ බාහිර ආරම්මන බොහෝයි. නමුත් ආධ්‍යාත්මික හැම වෙලාවෙම එක රූපයයි අහුවෙන්නේ. ඒ රූපය අවශ්‍ය තියෙනකම් තියෙනවා. ඊට පස්සේ රූපේ හෝ බිඳීමෙන් ඒ විඥානය හෝ නිරුද්ධ වීමෙන් අතහැරෙන ඒ චිත්තය කියන කාරණාව ලැබෙනවා. නමුත් බාහිර ආරම්මණයකින් පණවන්න අමාරුයි. එතකොට දැන් ඒක තමයි දැන් ගත්තාම වර්ණ රූපයට එහෙම පනවන්න බෑ. අපි මෙහෙම කිව්වොත් වර්ණ රූපය කියන තැන ඒ කියන්නේ මෙහෙම පේන සිද්ධියට ඔබ්බෙන් රූප කලාප ඉපද නිරුද්ධ වෙන සිද්ධිය බොහෝ වෙලා මෙහෙම මේ සිද්ධිය ඇති බවට පෙන්වන සිද්ධියක් අපිට තියෙන්නේ. වර්ණ සටහනක් මෙහෙම පෙනෙනවා ඇති බවට පෙන්වනකොට මේ පේන දේ සිද්ධ වෙනකොට එක රූප කලාපයක් බිඳිලා යනවා නෙමෙයි, අනන්ත පරිමාණ රූප කලාප ඉපද නිරුද්ධ වෙමින් ඇතුළත සිද්ධියක් වෙන තැනක මෙහෙම පේනවා අපිට. සිද්ධියක් තියෙන්නේ. මේකේ නෑ ආය ආවුස චිත්තක්ෂණ 17යි මේ එහෙම එකක් නෑ. වර්ණ රූපයක මයින්ඩ් ක්‍රමයක් නැහැ. වර්ණ රූපය කියන එක හැම වෙලාවෙම මහ බුත නෙමෙයිනේ. ඔකට දැන් අර කියන්නේ මොකද දැන්? අර ගිනි වලල්ලක් කරකවනකොට මේ පෙනෙල්ලක් කරකවනකොට ගිනි වලල්ලක් තියනවා වගේ පේනවා වගේ. මේ රූපය ඉපද නිරුද්ධ වෙන ක්‍රියාවලිය තුල ඇති බවක් අපිට මේ පේනවා. වගේ ඈ ඒ වගේ සිද්ධියක් මේ තියෙන වර්ණ රූපය කියලා පේනකොට සැබෑවටම අපි විභජනයකට ලක්කොලොත් බෙදීමකට ලක්කොලොත් මේ හැමදේක් හම්බ වෙන්නේ කියන දැනක හම්බ වෙනවා. මහභූත රූපයක් තියෙනවා, මහභූත නව රූපයක් තියෙනවා. මහභූත නව රූපෙද නිස්පන්න ස්පන්න හැටියට ආයෙත් දෙකට බෙදෙනවා. එතකොට අපිට හම්බ වෙන්න වෙනවා ඔය ඉති ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය වගේ රූප ගත්තාම ඒවත් උපාදාය රූපනේ. ඒ වගේ රූපත් ගත්තාම අනිත්‍යතා ජරතා වගේ රූපත් ගත්තාම සතොලොස් චිත්තක්ෂණයට ආයෙ ඇති අනිත්‍යතා රූපය කියලා ගන්න වෙනවා. දැන් අපිට ඔය වගේ දෙයකින් අපිට දුර වෙන කෙලෙස් මොකක්ද? දැන් අපි ඔහොම බැලුවාම අපිට දුර වෙන කෙලෙස් මොකද්ද? දැන් ඔය සම්බන්ධව ඉගෙන ගත්ත තව පුද්ගලෙක් බිහි වෙයි. නමුත් මේ ඉගෙනුමින් පුද්ගල භාවය නැති වෙන්න ඕන නිසා ඉගෙන ගත්ත පුද්ගලයා තව බිහි වෙලා වැඩක් නැහැ නේද? දැන් අපිට කිව්ව හැකි පළවෙනි චිත්තක්ෂණයේ උපචයයි භංගෂණය සතලස චිත්තක්ෂණයේ අනිත්‍යතාවයයි ඒ අතර සන්තති. ඕක පුතේ ඒ ඒ ඕක දැන් ගත්ත හැටි අපිට අද්ධාන සන්තති සමය කන කියලා හතරකට බෙදෙනෝනේ. ඔය ඕන විදිහකට දැන් අතීත අනාගත වර්තමානය අහුවෙන විදිහට ගන්න පුළුවන්. දැන් මෙහෙම ගත්ත කියලා සිද්ධිය නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් ඒකයි දැන් ඕවා නිස්පන්න අනිස්පන්න හැටියට උනත් බෙදී බෙදන්. ඒ කියන්නේ උපාදාය රූපේ උනත් අර ප්‍රත්‍ය ටික හරි වටිනවා. ඒ ප්‍රත්‍ය විදිහට බලා ගන්න කියන එක. ඒ කියන්නේ දැන් පච්ඡේද වෙන පච්ඡ සම්පන්නද වෙන ධර්මයේ තියෙනවා. පච්ඡ සම්පන්න වන පච්චේ නොවන ධර්මය තියෙනවා කියන පරයයට තමයි නිස්පන්න නිස්පන්න ධර්ම හම්බ වෙන්නේ අපිට. එතකොට මේ පච්චේ සමුප්පන්න නොවන පච්චේ වෙන ධර්මෝ තියෙනවා කියලා සංකත ධාතු හම්බ වෙනවා. දැන් මේකෙදි මේ ස්පර්ශ ආයතන 6 ඇතුලේ ඉඳගෙන කිසිම වෙලාවක පෙරලෙන්නේ නැතු ඉන්න බෑ, පිච්චෙන්නේ නැතු ඉන්න බෑ. පෙරලෙනවා නම් පෙරලෙන්නේ නැත්, පිච්චෙනවා නම් පිච්චෙන්නේ නැත් මේ ස්පර්ශ ආයතන ඇතුළේ. ඉතින් මේක අපිට හිතාගන්න බැරි වෙලා තියෙන මේ විපාකය කියන එක. කෙනා කෙනාගේ කර්මයට අනුවයි විපාකය කියන එක හම්බ වෙන්නේ. විපාකයේ කියන එක සැබෑවටම මේ කාම භූමියේ ඉපදිච්ච කෙනාට මෙහෙමම වෙන්න ඕනේ කියලා න්‍යායක් නැහැ. එයාගේ කර්මයට අනුව විපාකය. මම ඔය කියන්නේ දැන් ගංගාවල් වල වතුර ගලාගෙන යනවා. තමන් කරපු කර්මයට පෙරේතයන්ට මොකද වෙන්නේ? වතුර නෑ වගේ පේන්නේ. මේ ඇහැ සැකසෙනවා ටක් ගාලා කර්මජ රූප කියලා කියන්නේ. එහෙට වතුර පේන්නේ නෑ. ඒ වගේ දැන් මේ ඇහැ රූප චක්කු විඥාන කියලා මේ පේන සිද්ධියම කෙනෙක් අනිත් විදිහට හිත තබලා බැලුවාම එයාට පේන්නේ මේ පේන්නේ සංඥාවනේ කියලා. අර හේතු අතහැරිලා මේ ස්පර්ශ නිසා හටගත්ත දෙයක් නේ කියලා බැලුවාම ඒක විපාකේ එහෙමයි පේන්නේ. එයාට. එතකොට එයාට තියෙන විපාකේ තමයි මතු නිමිති හිතින් නැති විදිහටයි එයා විපාකේ හදාගෙන තියෙන්නේ. ඇයි? පුරාණ හේතු හටගත්ත ටික තේරෙන්නේ තියෙනවත් නෙමේ ස්පර්ශේ නැති වෙනකොට උපදින ධර්මෙත් නැති වෙනවා. කියන ටිකට. දැන් ඕක තේරුම් ගන්නව නම් මං කියන්නේ රල්ලු දෙයක් ඕනේ අර මිරිඟිය උපමාවම ඇති කියලා. දැන් එකම මිරිඟුව නුවණක් තියෙන කෙනෙකුට වෙන ගොඩක් ඕනේ නැහැ. එකම මිරිඟුව දිහා අපි බැලුවාම මේ පේන දේ තියෙනව නෙමෙයි ජලයේ වගේ අපිට පේනවා නමුත් පේන දේ තියෙනව නෙමෙයි කියනවා. ඒකටම තියෙන මේ පේන දෙයමයි තියෙන්නේ කියලා හිත තබු තිරසංගත සතාවට අරිය වතුර තියෙනවා වගේ පෙන්නනවා. ඒ සිද්ධියම අපිට හිතට මවුණු දෙයක්. වතුර තියෙන නෙමෙයි හිතට මවුණු දෙයක් කියලා කියන්නේ. එතකොට නුවණක් බුද්ධියක් කියන කෙනෙකුට ගොඩාක් ඈත වුණේ ඔය සිද්ධිය ඇති. එකම සිද්ධාන්තය දෙන්නකොට විපාක උනේ දෙවිදිහකට උනේ කොහමද? නුවණ මත. තිරසංගත සතාට නුවණ නැ මේ පෙනෙන දේ පවතින දේ නෙමෙයි. පවතින දේ තියෙන දේ පෙනෙන දේ නෙමෙයි කියන නුවණ නැ එයා රැවටුනේ මේ පේන දේ තියෙනවමයි. තියෙන දේ පේනවමයි කියන තැනක. ඒ හින්දා එයාට වතුර තියෙනවා කියලා හොයාගෙන දුවන්න පුළුවන්. ඔය සිද්ධියමයි එයා රැවටෙන මට්ටමමයි අපිට පේනකොට ජලය වගේ පේනකොට තියෙනව නෙමෙයි. නුවණ විතරයි. ඒ හේතුවෙන් අපි බොරුව පිටවසි දුවන්නේත් නැහැ. ඇත්තක් හොයාගෙන යන්න ඉඩක් තියෙනවා. ඔය සිද්ධියම ඇති ඔය ටිකමයි මේ වෙලා තියෙන්නේ. හිත දියුණු කරපු කෙනෙක් දැන් අපි මේ තියෙන දෙයමයි පේන්නේ පේන දෙයමයි තියෙන්නේ කියලා දකින හින්දායි ගත්ත පොල්ලක් අරගෙන ගහන්න යන්නේ. රහතන් වහන්සේ නමක් ඕකම දකින මෙහෙම පෙවුනට පේන දෙය තියෙනව නෙමෙයි මේ පෙනීම තමන්ගේ දෝෂයක් හැටියට දකින්නේ. තමන්ගේ වැරද්ද සසරේ. මෙහෙම පේන්නේ තමන්ගේ දෝෂෙට. මේ පේන දේ තියෙනව නෙමෙයි තියෙන දේ පේනව නෙමෙයි කියලා දකින හින්දා මේ ගස් ගල් වලට පොළු අරගෙන ගහන්න තරම් පිස්සු නැහැ. ඒ කියන්නේ දැන් මේ දකින පේන දේට ඔබෙන් තියෙන්නේ අනාත්ම සිද්ධාන්තය. ඒතර ගහන්න යන්නේ. දැන් පාරේ යනකොට මුලක කකුල හැප්පුණොත් අපි දුවවල ගිහලා පොල්ලක් අරගෙන ඒ මුලට ගහනවනේ. ඇයි ගහන්නේ? ගහන් දෙනවා නම් hina වෙනවා මිනුතු නේ පිස්සු කියයි නේද? දැන් කවුරු හරි කෙනෙක් නිකම් බොරුවට ඒක දැන් අර කකුල මුලක හැප්පිලා ඇඟිල්ල කැඩලා ලේ වැක්කේරේ. ඒත් ඉතින් එනවා. චූටි පාරක් නිකම් මෙහෙම කළ ගැහුවා. හා හම්බ මට ගැහුවා නේද කියලා කඩුකොළු උස්සගෙන යනවා ගාන. ඉතින් තේරුණා නම් අපේ ඇහැට මෙහෙම කළ අත වැදුනා කියන තැනද අර වගේම තියෙන සිද්ධියක් හැටියට රූපය අනාත්ම ස්වභාවය එළඹ සිටියන අපි ගහන්නේ කියලා හිතනවා. අර වගේම මෝඩකමින් දකිනවා අපි මුලකට ගලකට ගහ වැදුණු මුලකට ගලකට කවුරු හරි ගහන්න යනවන. එයා ගැන මෝඩයි කියලා අපි හිතනවනේ. ඒ විදිහටම තේනේ අපි කාට හරි ගහන්න යනවා කියලා පේනවා. ඒක නොවෙන්නේ වෙන මුකුත් ඕනේ නැහැ. මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන හැටි තේරුම් ගන්න ප්‍රපංච ඇතිල තියෙන්නේ කොහොමද කියලා. ප්‍රපංච තියෙන්නේ කොහොමද? ඒකයි පෙන්වන්නේ. අන්තිමට ප්‍රපංච සංඥා සංකා තතෝ නිදානම් පුරිසං ප්‍රපංච සංඥා සංකා සම්දාචරං. ඊට පස්සේ ඒ ප්‍රපංච සංඥා සංකාරයෙන් පුරුෂය යට කරනවා. කෙලින්ම පුරුෂයා නෙමෙයි දැන් ජීවත් වෙන්නේ, ඒ පුද්ගලයා නෙමෙයි ජීවත් වෙන්නේ ප්‍රපංචය. ප්‍රපංච ටික යට කරගෙන තියෙන දැන්. ඇහින් බැලුවා නම් මේ අහවල්දී අහවල් කෙනා කියන නිමිති පිටින්. ඒ කියන්නේ ජීවත් වෙන්නේ ඇහැ කන දිවනාසය ශරීරය එක්කමයි. ඒ කියන්නේ ජීවත් වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. දොළොස් ජීවත් වෙන්නේ දොළොස් ආයතනයකම ජීවත් වෙනවා. නිදාගන්නේ දොළොස් ආයතනයකම නිදා ගන්නවා. හැසිරෙන්නේ දොළොස් ආයතනයකම හැසිරෙනවා. බුදුරජාණන් වහන්සේ උගර දේශනා කරන්නේ බලුදන් වලින් බැඳපු බල්ලා වගේ කියලා. බලුදන් වලින් බැඳපු බල්ලා ඉඳගන්නේ කණුව යටම ඉඳ ගන්නවා. ඇවිදින්නේ කණුව වටම ඇවිදිනවා. නිදාගන්නේ කණුව වටේම නිදා ගන්නවා. මේ 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 වෙන මුකුත් නැහැ. ඒ වගේ අසුතවත් පුතජනය මම මගේ මගේ ආත්මයයි කියලා අරගෙන ඉඳගෙන ඉන්නේ පංච උපාදානස්කන්ධයකම ඉඳගෙන ඉන්නවා. නිදාගන්නේ පංච උපාදානස්කන්ධයකමයි. හිටගෙන ඉන්නේ පංච උපාදානස්කන්ධයකමයි. සක්මන් කරන්නේ පංච උපාදානස්කන්ධයකම සක්මන් කරනවා. වෙන මුකුත් ආයතනක් නැහැ. පංච උපාදානස්කන්ධයෙන් තොරව ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින සිද්ධියක් නැහැ. ওই ටිකේමයි ඇවිදින්න කරන්නේ. ඒ හින්දා අපි නිදාගත්තත් ස්පර්ශ ආයතන හයේ නිදාගන්නේ. ඇවිද්දත් එහෙමයි. ඒ කියන්නේ මේ ඇහැ හිටගෙන ඉඳගෙන නිදාගෙන ඉන්න හතර ඉරියව්වේ කොයි ඉරියව්වෙන්වත් ඇහැ නැතුව අපි ඉන්නවද? නැහැ. ඒ අපි පුදුම දක්ෂ වැඩ කරන්නේ. ඒක තමයි. දැන් ලෝකේ තියෙන ප්‍රශ්නේ තමයි ඇහැ තියෙනවා ඇහැට තණ්හාව නැතිවෙන්න ඕන කියලා. නමුත් හොඳට මෙන්න මේ සිද්ධිය දකින්න. ඇහැ තියාගෙන තණ්හාව නැති කරන්නේ කොහොමද? දැන් ඕනේ මොකද්ද බුදුරජාණන් වහන්සේ පෙන්නේ? දුකට හේතුව තණ්හාව. තණ්හාව නැති වෙන්න ඕනේ. තණ්හාව කොහෙද උපදින්නේ? යමක් ලෝකේ ප්‍රියයි නම් මధుරයි නම් තණ්හාව උපදින්නේ එහි. තණ්හාව පවතින්නේ එහි. මොකද්ද ලෝකේ ප්‍රිය මధుර? ඇහැ, රූප, චක්කු විඥාන මේ වගේ අටලොස් ධාතුව පෙන්නේ. අටලොස් ධාතුව නෙමෙයි හයේ කාරණා 10ක් වෙනවා. කාරණා 60ක්. ඇහැ, රූප, චක්කු විඥානය හරහා මේ ටික. එතකොට තණ්හාව නැති වෙනවා නම් ඒ තණ්හාව නැති වෙන්න ඕනේ කොහෙද? නිරෝධයට පෙන්වන්නේ මොකද? තණ්හා නිරෝධය නිවන. ඒ තණ්හාව නැති වෙන්න ඕනේ කොහෙද? ඇහි. රූපේ, චක්කු විඥානේ ඔකේ තමයි තණ්හාව නැති වෙන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නේ ඇහැ තියෙනවා ඇහැට තණ්හාව නැති වෙන්නයි ඕනේ කියලා. නමුත් මේ වචනේ අර්ථය යන ගොඩාක් ඈතට. දැන් ඇහැටනේ තණ්හාව ඇති වෙන්න ඕනේ. ඇහෙනේ තණ්හාව නැති වෙන්න ඕනේ. එහෙනම් ඇහැ පිරිසිදු දකින්න. දැන් ඇහැ කියන එක පිරිසිදු දකින්න. ඇහැ කියන එක පිරිසිදු දකින්න ගියාම ඇහැ කියන එක නිමිති ගන්න බැරි නිමිත්තක් වශයෙන් හැසිරෙන්න බැරි තැනකට යනවා. ඇහැ කියන එකේ අර්ථය අපි දන්නේ නැහැ කියන තැනකට යනවා. තණ්හාව නොයෙදෙන්න නම් අනිමිත්ත ස්වභාවය. ඇහැ කියන එක අනිමිත්තයි කියන තැනට නිවරටම හැසිරලා තමයි තණ්හාව නැති වෙන්නේ. ඒ කියන්නේ තණ්හා නිරෝධය නිවනයි කියලා කියන්නේ තණ්හාව කියන එක හින්දෙන්න නම් නිරෝධය දක්වාම නුවණ යන්න වෙනවා. අන්තිමට ඇහැ කියන එක අනිමිත්ත ස්වභාවයකම ගිය දවසට තමයි තණ්හාව කියන එක නැති වෙන්නේ. රූපය කියන එක අනිමිත්ත ස්වභාවයකම හැතිලා තණ්හා නිරෝධයම නිවනයි කියලා කියන්නේ නිවනට සාපේක්ෂවමයි තණ්හාව. ඒක මෙහා තණ්හාව නැති කරන්න බෑමයි. ඇයි ඒ? තණ්හාව කියන එක මේ අපි දන්න මට්ටමින් තීරණය කරන්න බෑ. ඒ කියේ දැන් මං කිව්වේ මම ඔය කියන්නේ දැන් අසුචි වැක්කිරෙන පණුව ගහපු ලනු කෑල්ලක් ගෙනල්ලා දැම්මොත් මේකට කැමතිද කියලා ඇහුවෝ. අපි කවුරුත් කැමතිද ඊය අරගෙන යන්න කියලා ගෙනාවු කෙනාට බනේ. ඒ මොකද තණ්හාව නැහැ. නමුත් තණ්හාව නැහැ කියලා කිව්ව හැටි කියන්න බෑ. එහෙම උඩින් පේන දැනකින් නෙමෙයි තණ්හාව තීරණය කරන්නේ. මේ දැන් මේ ඉන්න වඩපිටාවට සාපේක්ෂව තණ්හාව නැත්තේ. ඊට පස්සේ මම කියන්නේ ලොකු ප්‍රපාතයක් වගේ තැනකට ගිහිල්ලා හුලඟකටවත් අපිව වැටෙන්න හැදුවා. ඒ ළඟම තිබුණ අසුචි වැක්කිරෙන පණුව ගහපු ලණු කෑල්ලක්. තග්ගල අල්ලගන්න නැද්ද? අල්ලගන්න. මේ අල්ලගන්න එක කැමැත්ත නෙමෙයිද? කැමැත්ත. දැන් එදා කැමති වුණා, දැන් අද කැමති. පස්සේ අත හොද ගන්නවත් පුළුවන් කරද තියෙනවා නේ? ජීවත් වුණොත් අත හොද ගන්නවත් පුළුවන්. අල්ලන්න නැති වෙයිද එහෙම? අල්ලනවද නැද්ද? අල්ලනවා. අල්ලන එක තණ්හාවද නැද්ද? යමක් ඇල්ලීමම තණ්හාව නේද? දැන් ඒ අසුචි ගහන වැලට තණ්හා කළාද නැද්ද? තණ්හා ගැතුණාද නැද්ද? කැමැත්ත උනානේ. ඒ තැනට සාපේක්ෂවනේ. ඒ වගේ මරණාසන්න මොහොතේදී මේ ජීවිතය අතහැරනකොට කල්පයක් අපායේ පැහැෙන නිමිත්තක් වෙන්න තියෙන්නේ. හොඳ නරක ආයෙ නිශ්චය කරන්නේ මේ නිමිත්තට උපන්න කල්පයක් අපායනේ අම්මෝ තණ්හා කරන්න හොඳ නැහැ කියලා. අතරි තවර අසුචියක් කරන ලනුව හොඳයි අතහන්නේ. එමේ ඒකවත් අල්ලන්නේ તો ප්‍රපාතේ වැටනේ කොහොඳයි තමයි. ඈ අන්තිමට මේ නිමිත්ත අල්ලගන්න. කවුද කැමැත්තෙන් ගිය අපායට කියන්නේ? දැන් තණ්හාව නිසානම් සතර ඉපදීම කල්පයක් පැහෙන්න කැමැත්තෙන් දුක් විඳින්න කැමැත්තෙන් අවීචියට ගිය සත්‍යයක් පෙන්වන්නද? ඔබ හන්දර කැමතිද? නෑ. එහෙමනම් කොහොමද යෙදුනේ? මරණාසන්න මොහොතේ කර්ම නිමිත්තක් විතරයි පේන්නේ. ගත නිමිත්තක් කර්ම නිමිත්තක් විතරයි පේන්නේ. තියෙන නිමිත්තේ එල්ලෙන එකමයි තණ්හාව. අනිමිත්ත බවම නිවනයි කියලා කියන්නේ අනිමිත්ත බවට ගියොත් විතරයි තණ්හාව නැති වෙන්නේ. ඊට මෙහා හිතන්න එපා ඇහැ කන දිවනාසේ ශරීරය කියන මේ නිමිති තියාගෙන තණ්හාව විතරක් නැති කරනවා කියලා. අද භවනා කරනකොට කෙලෙස් යට ගිහිල්ලා තණ්හාව නැහැ වගේ පෙනේ. නමුත් නිමිති තියෙන තාක් නිමිත්ත දකින්න සතර හැටියට. නිමිත්ත බය හැටියට දකින්න, නිමිත්ත දුක හැටියට දකින්න, නිමිත්ත උප්පත්ති හැටියට දකින්න. අනිමිත්ත බවම නිර්භය හැටියට, ක්ෂේම බව හැටියට සත හැටියට දකින්න. අනිමිත්ත චේත විමුක්ති, අපනිහිත චේත විමුක්ති, ශුන්‍යත චේත විමුක්ති කියන මේ ධර්මතා තුනේ එකකට පැමිණ හිත තබලම තණ්හාව නැති වුනොත් මිසක නිමිති සහිතව ඉඳගෙන කෙනෙක් තණ්හාව නැති කරනවායි කියලා කාරණාව යෙදෙන්නේ නම් ඒ කාරණා විද්‍යමාන නැහැ. එතකොට මම ඔය කිව්වේ අද තියෙන තණ්හාව ඇති නැති බව. උප්පරිම මම හොඳට භාවනා කළොත් මේ අවුරුදු 50කටම කෙලෙස් මාත්‍රයක් ඉන්නේ නැති මට්ටමට හිටින්න පුළුවන් මට. ඒද තණ්හාව නැති කරුවා නෙමෙයි. රැවටෙන්න හොඳ නෑ අපි අපේ මනසට. ඔහොම ගත්තොත් අපිට හිතේ ඉන්නේ මේ රහත් කියලා. තමන්ගේ මනසේ එකදු සංස්කාර නිමිත්තක්වත් විද්‍යමාන නැත්තම් ඒකයි යාට තියෙන ශක්තිය දුක ඉවරයි කියන්නේ. තණ්හාව නෑ කියලා කියන්නේ. තියෙන සීනා જાති ආයේ උපදින් නෑ කියන්න හේතුව මොකද්ද? අනිමිත්ත විහරණයම දැකලා ශුන්‍යත විහරණයම නිසා යම්ම නිමිත්තක් උපන්නු එයා ඒද කොච්චර නුවණක්ද කියනවනම් හැම නිමිත්තන්ගෙම මිදිලා අනිමිත්තයි. අනිමිත්ත බව නිමිත්තක් කියන තැනට නුවණක්. අනිමිත්තයි කියලා දකිනවනම් අනිමිත්තයි කියලා හිතන දේද නිමිත්තක්. ඒකට පටිච්චසමුප්පන්නේ කියන තැනට ගන්න නුවණෙන්ද. එතකොට ශුන්‍යත භාවයෙන්ුත් එහෙමයි. හැම ධර්මතාවයකින්ම ශුන්‍යයි. හැබැයි සියලු ධර්මයේ ශුන්‍යයි කියන බව අසුන්න. ශුන්‍යයි කියලා ධර්මතාවයක් තියෙනවා දැන්. ඒකද පරිසම්පන්නයි කියන තැනකට තරන්න ඕනේ. ඊට පස්සේ මේ ජීවිතේ පවතින කොටත් හැම නිමිත්තංගෙම මිදලා එක්ම නිමිත්තක් තියෙනවා. දකින්න දික්ටි සුත මුත විඤ්ඤාත කියලා එක් නිමිත්තයි කොයි වෙලාවක. ඒ එක් නිමිත්තට පරිසම්පන්න බව තනුවන. අනිත් හැම ධර්මතාවයකින්ම මිදලා. අපි වගේ මේ ශාලාවේ ඉන්නේ නැහැ ලෝකෙම තියාගෙන. එහෙම තියෙද්දි ශුන්‍යතාවය තියෙනවා. ඔන්න ඔය තැනට ආවහම ඇහැට තියෙන තණ්හාව නැහැ. කන රූපෙට තියෙන තණ්හාව, චක්කු විඥානෙට තියෙන තණ්හාව නැති වෙන්න ඕනේ කියලා කියන්නේ. එහෙනම් ඇහැ රූප චක්කු විඥානෙ කියන එක පිරිසිඳ දකින්න. පිරිසිඳ දැක්කොත් මේවා අනිමිත්ත ස්වභාවයටම සාත් වෙන්න ඕනේ අපිට. නිමිති ගන්න බෑ කියන තැනටම එන්න වෙනවා. කෙනෙක් නිමිති ගන්න පුළුවන් තාක් ඇහැ හම්බ වෙන තාක් තණ්හාව තියෙනවා. ඇහැටයි තණ්හාව වෙන්නේ. රූපෙටයි තණ්හාව වෙන්නේ. චක්කු විඥානෙට තණ්හාව වෙන්නේ. යමක් මුල් කරගෙන තණ්හා ඇහැ රූප චක්කු විඥානෙට නම් තණ්හාව ඇති වෙන්නේ. තණ්හාව ඇති වෙන හේතුව නැතිනකොට තණ්හාව නැතිච්ච පමණකින් හේත දවසේ උපදින තණ්හාව නැහැ කියන්න පුළුවන් නේද මට? මේ ඇහැ රූප චක්කු විඤ්ඤාණයෙන් තණ්හාව ඇති වෙන්නේ. ඇහැ තණ්හාව ඇති කරන හේතු ටික තියෙනවා. අද තණ්හාව නැහැ මට. නමුත් මෙහෙම තිබ්බා කියලා හෙට දවසේදී මේ ඇහැට රූප චක්කු විඤ්ඤාණයට උපදින තණ්හාව නැති කරුවයි කියලා කිව්වා කියලා. එහෙම හයියක් නැහැ. නේ? ඒ කියන්නේ දැන් ඇහැ තියෙනවා, මේ රූපයක් තියෙනවා. දැන් තණ්හාව නැහැ. එහෙනම් තණ්හාව නැ නැතුව ඉන්නව නැති කිරුව කියන්න බෑ. හෙට දවසේ හොඳ වර්ණ රූපයක් ලැබුණොත් ගල තණ්හාව වෙයි. හෙට දවසේදී දෙවියෙක්ගේ මට්ටමේ හැක්, බ්‍රහ්මෙක්ගේ මට්ටමේ හැක් ලැබුණොත් තණ්හා වෙයි. අපි කොහොමද කියන්න දිනසක් අපිට තණ්හාව නැති කළා කියනවනම් අද පුළුවන්කම තියෙන්න ඕනේ මෙතන ඉඳලා දෙවියන්ගේ මට්ටමේ විපාකයක් ඉපදුනා නම් ඒකද තණ්හාව හිතින්නේ නැහැ. බ්‍රහ්මයේ මට්ටමේ විපාකයක් දෙනවා නම් ඒකද තණ්හාව නැහැ. අරූපී බ්‍රහ්මයේ මට්ටමේ විපාකයක් දෙනවා ඒකද තණ්හාව නැහැ කියන මට්ටම කිව්වොත් තමයි තණ්හාව නැති වුණා කියන්නේ. අද අපිට පේන මට්ටමේ තණ්හාව නැති වුණා කියලා හරියන්නේ මේ මට්ටම නැති වුණොත් අර මට්ටම මතුවේ. ඒ මට්ටම නැති වුණොත් අනිත් මට්ටම මතුවේ. තව වඩාත්ම බාල බවක් තව සාධාරණයි කාම මට්ටමේ දැන් මට තණ්හාව නැහැ කියලා කෙනෙක් කියනවනම් රූපවචර හෝ අරූපවචර මට්ටමකවත් උපදවද? මොකද දැන් ඒ මට්ටමේ තණ්හාව? එහෙම මට්ටමකවත් උපදවගන්නේ නැතුව කාම භූමියේ මට්ටමේ අසුරු කරමින් ඉඳලා කාම භූමියේ දැන් තණ්හාව නැතුව ඉන්නවා කියනවා කාරණාව බාලම බවක්. මේ දර්ශනීය හීනම බවක්. එහෙම තණ්හාව නැතුව ඉන්නවා නම් හෝ එහෙම තණ්හාව නැතුව ඉඳ හෝ පනවනවා. එහෙම බෑ. කාම භූමියේ තියෙන තණ්හාව නැති වෙනකොට කාම භූමියේ ඉපදීමක් නැහැ, ජාතිය නැහැ. ඒ වගේ දුකට හේතුව තණ්හාවයි කියන කාරණාව නිසා ඒ තණ්හාවේ මට්ටමට කාමවචරද රූපවචරද අරූපවචරද ලැබෙනවා. ඒ තණ්හාවගේ නැති කිරීම මත ඒ භවයත් නැති කිරීම ලැබෙනවා.